සමතු දෙදහස් දහත වසරේ දහවෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන මුලින්ම අපි හැමදාමත් අපේ හදවතින් මේ පුණ්‍ය අනුමෝදනාව සිදුවෙන්න ඕන සිදුවෙනවා. මේ කටයුතු අපට සිද්ධ කරන්න අපි හැම දෙනාටම මේ පහසුකම ගොඩාක් දෙනෙකුට වද කරන්නේ නැතුව මේ ශාලාවක් මෙතෙන්ට එන හැමෝටම වද කරලා හදන්න ගියානගේම ඔගොල්ලෝ මෙතෙන්ට එන්නේ නැහැ දුවන. එතෙන්ට ගියොත් ආධාරය එකතු කරනවා කියලා. මේක සම්පූර්ණයෙන් කියන කාගවත් සතයක් පෙඩිකට යක්ක් ගැත්තේ නැහැ. මටත් වතුර බිල ලයින් බිල ගෙවල තමයි හැදුවේ. පින්වත් චන්දතිසේර මැතිතුමා, මැතිනිය ශාමණේතිසේර මැතිනිය පිතාව ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා පූර්වක සේවක් කරනු එතුමාලගේ මැතිනියගේ ප්‍රධාන බලාපොරොත්තු වුණේ තම දෙපාර්ශ්වයෙන් ඉන්න මව්පියන් පාර්ශවයෙන්ම උපාන්තරින් සමගෙන ගිහිල්ලා ඉන්නේ. ජීවතුන් අතර හිටියනම් සද්ධර්මය අහන්න සලස්සලා සංසාරයෙන් ගොඩ වෙන මඟ වාද ගන්න ධර්ම දේශනා කරන්න තිබ්බා. නමුත් එසේ බැරි නිසා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. මෑණියනි, ඔබ හොඳ බලවත් ඇලවට මෙහි කළා, හැඳුවා, සමාජයේ උසස් තත්වයකට පත් කළා. ඒ දුවිය ඒ ධනයෙන් ඒ සම්පත්වලින් තමන්ටත් ලෝකයාටත් හිත පිණිස වැඩ කරනවා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේ කරගන්න සියලුම පුණ්‍ය බලයන් අපි අනුමෝදන් කරමු. පීඩී තිසේරා පින්වත් ඥානන් වහන්සේටත්, සීලවතී වික්‍රමසිංහ පින්වත් මෑණියන් වහන්සේටත්, ඒ වගේම විජේරත්න මෑණියන් වහන්සේටත්, වයේදී විජේරත්න ඥානන් වහන්සේටත් ඇතුළු ඒ වංශ පරම්පරාගත ඥාති හැම දෙනාටම සසරේ කල්යාණ මිත්‍ර ඇසුර වේවා. ඔබ ශ්‍රවණය කරන්නට පැමිණිලා සිටින්නේ ඔබේම දේශනය ඔබ ශ්‍රවණය කරන්නටයි පැමිණිලා සිටින්නේ. කියන්නේ ඔබේ බණයි ඔබ අහන්නේ. එකෙන් කුමක්ද අදහස් වන්නේ? ඔබේ බණයි ඔබ අසන්නේ. ඇතියුත්තේ ඔබටම අදාළ දේශනය. එමත් නැත්නම් අපි තවත් දෙයකට ඔබ ගැනයි මේ කතාව. එහෙම නැත්නම් තමා ගැනයි මේ, මම ගැනයි මේ කතාව. මම අඳුන ගන්න පුළුවන් මම දිහා බැලුවොත්. කොත් දිහා බැලුවොත් නෙමෙයි මම අඳුන ගන්න පුළුවන් මම දිහා බැලුවොත්. බුදුරජාණන් වහන්සේගේ සමයේදී ඒ නිවන් දැක්ක හැම චරිතයක්ම පින්තුනි කවුරු දිහා බලලා අවබෝධ කරගත්තේ? මම දිහා බලලා අවබෝධ කරගත්තා. ඒගොල්ලන්ට පොත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආ මොන ගෙහිච්ච ගමම්ම ඇහුවේ නැහැ බුදුහාමුදුරේ චතුරාර්ය සත්‍ය කියන මොකද්ද. බුදුයන් සාරස්ථාග මාර්ගය කියන්නේ මොකක්ද? එහෙම විමසුවද? එහෙම විමසුවේ නැහැ. එහෙම විමසුවේ නැහැ. ඒ මිනිස්යාගේ යම්කිසි වේදනාවක් තිබුණා. යම්කිසි ජීවිතයේ අතරමං වූ ස්වභාවය දැනුණා. අනේ අනේ මම නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරමින් සිටියා. අනේ අන්ට තමයි ජීවිතය අවබෝධ කරගන්න අනුශාසනා කළා. මේකෙන් ගොඩාක් හිත හදාගන්න ඕන තැන් හදාගෙන තියෙන්න ඕන බණ සඳහන්. මේ මම මා දේශනා කරන ධර්මයේ පරම සත්‍යයක් එහෙම නෙමෙයි. අසත්‍යෙත් නෙමෙයි. අපි මේ ලෝකේ සත්‍යයයි අසත්‍යයයි කියලා නිත්‍ය කරගන්නා වූ ලෝකයේ තුල තිබෙන යථාර්ථය. එහෙම නැත්නම් මේක කියන තත්ත්වාකාරය. තත්ත්වාකාරය කියන්නේ සත්‍ය නෙමෙයි. සත්‍ය කියලා ලෝකේ දෙයක් පණවන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක් තමයි ලෝකෙට පෙන්වන්නේ සියල්ල අසත්‍යයක්, බොරුවක්, අනිත්‍යයක් කියලා. එහෙමනම් ඔබ ඇත්තක් වාගෙන යන එකේ තේරුම ඇත්තෙම නැහැ. වචනේනුත් එහා සද්ධර්මයේ පවතින නිසා තමයි හැමදාමත් ඔබට දේශනා කරන්න මම මේ කියන්නේ. මේ වචනවල සීමාව තුළ කතාව මහ බොරුවක්, මහ පචයක් කියලා. ස්වාමීන් වහන්සේ නොකී දිගේ දේශනා නොකළ කොටසේ තමයි හැමදාමත් සද්ධර්මයේ රැඳී පවතින්නේ. දේශනා නොකළ දිකේ තමයි හැමදාම සද්ධර්මයේ පවතින්නේ. ඒ දේශනා නොකළේ මන්ද ඒ කොටස දේශනා කරන්න බැරි නිසා. ඇයි බැරි? ලෝකෙ පුළුවන් කෙනෙක් ඇති නේද කියලා. නෑ, පුළුවන් කෙනෙක් ඇත්තෙම නෑ. ඒකයි ඔබ ඔබම අවබෝධ කරගත යුතුයි කියලා ඒ කොටස ප්‍රත්‍යක්ෂතාවයකට ඉඳ දෙන්නේ. දැන් සීතල ගැන ඔබට ප්‍රත්‍යක්ෂ කරනවා මිස උගන්වන්න පුළුවන්ද? නෑ. රස්නේ ගැනත් අපිට ප්‍රත්‍යක්ෂ කරනවා මිස උගන්වන්න බෑ. බයිසිකලයක් පදිද්දී ඒක බැලන්ස් එක ඔබම ප්‍රත්‍යක්ෂ කරගන්නවා මිස උගන්වන්න බෑ. කඩන් බැලන්ස් එක උගන්වලා යවන්න බලන්න. වාහනයක් පදවද්දී ඒක බැලන්ස් එක යාම ඉගෙන ගන්නවා ප්‍රත්‍යක්ෂ කරනවා මිස උගන්වන්නේ නැහැ. ලර්නර්ස් එකට ගියාම ඔයාලට උගන්වන්නේ ගියර් එකයි, ඇක්සලරේටර් එකයි, බ්‍රේක් එකයි, ක්ලච් එක, ඕව පෙන්නයි, ස්ටියරින් වීල් එක පෙන්නයි. මේක හැරෙන්න විදිය කියයි. ඒ වුණාට මේකේ නොකී දෙයක් ඒ තැනත් ඒ තැනත් ඉගෙන ගන්නවා. ආන්නේ වගේ තමයි සද්ධර්මයේ නොකී කොටස තුල තමයි සත්‍ය පවතින්නේ. මෙහි ප්‍රධාන ප්‍රවාහය, වැදගත්ම කොටස පවතින්නේ ඒ නොකී දේශනාව. පුදුම වෙන මනස අපි ළඟම පහළ වෙනවා. අපි මේ මනස පෝෂණය කරනවා. අපි කැමති විදියට හිතන්නේත් නැහැ, අපි කැමති විදියට පවතින්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් ඒකට මොකද කරන්නේ? ඥාන දක්ෂණ සුවිසුද්ධං අහෝසි. හරි ලස්සන වචනය. අනිත්‍ය ඥාන දර්ශනය. උදාහර ගැනීමේ සියලු ප්‍රශ්න නැති කරන්න පුළුවන් කියන එක තමයි ඒ වචනේ කියවෙන්නේ. සියල්ල අනිත්‍යයි කියලා තේරුම් ගන්න කෙනාට පුළුවන්කම ලැබෙනවා සියලු ප්‍රශ්න විසඳන්න. කුමක් මුල් කරගෙනද? අනිත්‍ය මුල් කරගෙන. හැබැයි අනිත්‍ය කියන්නේ වචනයක් නෙමෙයි, අනිත්‍ය කියන්නේ ඥාන දර්ශනය. අනිත්‍ය කියන වචනේ අර්ථ නම් දන්නවා. ඒ කියන්නේ අනිත්‍ය සංකල්පය නම් ගොඩාක් දෙනෙක් දන්නවා. අනිත්‍ය ඥාන දර්ශනයයි දන්නේ නැත්තේ. අනිත්‍ය ඥාන දර්ශනයේ තියෙනවා නම් පිළිතුරේ මොන ප්‍රශ්නෙද විසඳන්න බැරි? මොන සිතුවිල්ලද විසඳන්න බැරි? මොන මානසික ගැටලුවද විසඳන්න බැරි? යා සමුදේ වෙන හැටි දකිනවා. සමුදේ වෙන හැටි දකිනවා. එහෙමනම් ඒක තේරුම් ගත්තාම යා නිරෝධේ එතනම තේරුම් ගන්නවා. ගැටේ ගහලා තියෙන හැටි හරියට දකිනවා නම් ගැටේ ලිහන්න හරි ලේසියි. ගැටයක් ලිහන්න ගියාම අපි ඉස්සෙල්ලම බලන්නේ ගැටේ ලිහන විදිය නෙමෙයි. ඒ ගැටේ කොහොමද ගැහිලා තියෙන්නේ? කොයි පැත්තෙන් කොයි පැත්තෙන් ඇවිල්ලාද මේ ලනුව මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ? එහෙමනම් දුක අඳුනගත්තනම්, දුකට හේතු අඳුනගත්තනම් දුකේ නිරෝධය යාට තේරුම් ගන්න හරි ලේසි. ඊළඟට ඒ නිරෝධ මාර්ගය වඩන්න, ඒ මාර්ගයෙන් තව තවත් නිරෝධය ලබන්න ගැටලුවක් නැහැ. දැන් මෙතන බොහෝ පින්වතුන් ඉන්නව, ගැටලුවක් නැහැ. සන්තෝෂයෙන් ඉන්න පින්වතුන් ඉන්නවා. ඒ අනිත්‍යතාවය හොඳටම දන්න නිසා හැමදේම ස්වභාවයක්. හැමදේම හොඳයි. අපිට කරන්න පුළුවන් දේ, කරන්න පුළුවන් මෙහෙවර ලෝකයට කරමින්, තමන්ට හිත පිණිස, ලෝකයට හිත පිණිස වාසය කරනවා. තමන්ට හිත පිණිස, ලෝකයට හිත පිණිස වාසය කරනවා. ඒ කියන්නේ තමනු සන්තෝෂයි. අනිත් සියලු දෙනා මොව සන්තෝෂයෙන් ඉන්නවා, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පලිගැනීම් වලින් තොරව. ඒ කියන්නේ ආගම්, ජාති, වාද, කුල, මලබේද ඔළුවේ දාගත්තයින් නෙමෙයි. ඒ නිසා ඒ අය ආගම් කාර්යයන්ට වඩා ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය තේරුම් ගත්ත බෞද්ධයෙක්. ඒ කියන්නේ සැබෑ ලෙස භවය ඉක්මවපු කෙනෙක්. සංකල්පයක් සත්‍ය කරගෙන ජීවත් වෙන ලෝකයේ යම් පුරුෂයෙක් බිහි වෙනවා, ප්‍රත්‍යක්ෂතාවය සත්‍යයක් හැටියට පිළිගන්න. ඔබට දැනෙන දේ මේ මොහොතේ පිළිගන්න ඒ විදිහට. ඒකට කියන පඤ්චත්තං වේදිතං. තමන් විඳින දේ, තමන් මේ මොහොතේ භුක්ති විඳින දේ තේරුම් ගන්න. භුක්ති විඳින දෙයක් තියෙනවා. භුක්ති විඳවන් උත්සාහ කරන්නත් එපා. මේ මොහොතේ, මේ වෙලාවේ, මේ පවතින තත්ත්වය තමන්ට ගැටලු නැද්ද, ප්‍රශ්න නැද්ද, තමන් විවේකී සුවයෙන් වාසය කරනවද, තමන්ගේ ලෝභ මූල, දෝෂ මූල ගැටලු නැද්ද, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් පලිගැන්වීම බලනවද, වැරදි සෙවීමේ අදහසින් දේශනාව ශ්‍රවණය කරනවාද? සත්‍ය අවබෝධ කර ගැනීම අදහසින් දේශනාව ශ්‍රවණය කරනවාද? ආගමිකයේ ජාතිකයේ වාර්ගිකයේ කැඩියට මෝඩෙක් වෙලා ඉන්නවද තාම? තනතුරු තානාන්තර කුණමල ඔළුවේ තියාගෙන දේශනය අහනවද? ඔබට බලන්න ඒව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල් අධාර්මික දේවල් තේරුම් අරගෙන ඒ දේවල් මෙහැර කොට කටයුතු කරන්න මම බලාගන්න. ඒවා නැත්නම් අපි බොහොම සන්තෝෂයෙන් බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන පිරිසක් නේ. ඔබ පීඩාවට පත් කරන්නේ ඔබේ උපාදානය. උපාදානය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් යමක් පහළ වෙන්නේ ඕනම දෙයක් පහළ වෙන්නේ එහෙම තමයි. මමය මගේ ආත්මය. සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ මේ මම මලාම බලන්න යන්නේ කියලා. ඉතින් මම කියනවා මේ ඉතින් ඔබතුමා ඉතින් මලාම මම කොහොමද බලන්නේ? ඔබතුමා නෑ නේද? ඒ කියන්නේ දැනට ඔබතුමා හිතාගෙන ඉන්නේ මේ බොඩි එකේ කියලා යා කියලා ගියා. එයා හිතාගෙන ඉන්නේ එයා කියලා කියන්නේ මොකද්ද? ඕ අර බොඩි එක. මං කිව්වා ඔබ කියන්නේ බොඩි එක නෙමෙයි. ශරීරය නෙමෙයි ඔබ කියන්නේ. ඔබේ චින්තනය, ඔබේ දර්ශනය, ඔබ කරන කුසල අකුසල ගුණයට ගතියටයි මම කියන කෙනා කියන්නේ. එහෙමනම් අපිට බැලුණාට පස්සේ කවුරුත් බලන්න යන්න බෑ. තේරුණානේ? මලාර පස්සේ අපිට ඒ කෙනාව බලන්න බෑ. බය නැතුව මලගවල් වල නොගින් ඉන්න මොකද හේතුව? දැන් මිනිහා බලන්නේ, මිනිහා බලන්න බෑ. හරි ලේසි. අපි බොඩි එකක් නෙමෙයි ආශ්‍රය කරේ කතා බහ කරේ. අපි චින්තනයක් එක්කයි. එහෙමනම් ඔබත් ඉන්නවද මලගෙදරට සෙනගෙකුතු කරන අය? මාරයි අනුන්ගේ මලගවල් වල යන්නේ මේ නැත්තම් ඕකම අපේ මලගෙදරටත් එන්නේ නැහැ කියලා. බලනකොට මලගෙදරෙන මේ සරණිගතු කරනවා. ඔය ඈත ධම්මාන වල එහෙම නම් තියෙනවා මේ මරණාධාර සමිතිය කියලා. ඒ කියන්නේ තමම මැරුණාම පෙට්ටිය ගන්න කලී දැම්ම ඉඳලා එකතු කරනවා. මලගෙදර මගුල් ගයක් වගේ කරන්න කොහොම හරි මාකාර විදියට මරණාධාර සමිතියට යනවා. ඔය අපේ අම්මල එහෙමත් යනවා, කෝලිමට යනවා. තාම මලේ නෑ නමුත් දිගටම යන මරණාධාර සමිතියට දිගට දිගටම යනවා. ගිහිල්ලා අර කීයක් හරි දාලා මේක කරේ. මම කිව්ව ජීවනාධාර සමිතියක් දෙන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන්න කියලා. දැන් ගෙදර ලෙඩ වෙලා ඉන්නවා මිනිහා. ඔත්පල වෙලා ඉන්නවා. රෝහලට ගෙනියන්න උදව් කරන්නේ මරණාධාර සමිතියේ සභාපතියයි ඉන්න බලල යනවා. තාම මලේ නෑනේ. මොකද මලාම උදව් කරන්නේ ඒක තියෙන්නේ. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ. ඉතින් ඇවිල්ලා කට්ටුවක් දාලා කියනවා බය වෙන්න එපා අයියෝ ඔබ මැරියම් අපි කැමති කරන්නේ. කිපාවුනේ මිනිස්සුගේ ඔළුවේ තියෙන මම පිස්සු අදහස්, මෝඩ අදහස් නිසා මිනිස්සු කරන වැඩ. ඊට පස්සේ ලයිෆ් ඉන්ෂුරස් කාර්යය යනවා. මිනිහා ඇවිල්ලා කියන ටික අහගෙන හිටියාම උපාදිනවා. මාත්‍යගේ හැංගලුණු මෙච්චර කියනවා. කනගැටුනේ මෙච්චර කියනවා. ඇඟිල්ලේ කුරුකින් භාගයක් ගැලවුණොත් මෙහෙම හැබැයි කුරුකේ එළියෙ ඉන්නේ තුනක් දෙවන්නේ නැහැ. ගැලවිලාම යන්න ඕන. එවුනොත් මෙහෙම ලක්ෂයක් ගෙවනවා. කියන්නේ නැද්ද? කියනවා. අත මෙතනින් ගියොත් මෙච්චර ගෙවනවා. මෙතනින් ගියොත් මෙච්චර ගෙවනවා. මංකව මහත්මයා මේ හොඳට ඕක ඇති ඔය තීරණය තියලා ඕන්නේ. ප්‍රක්ෂර සමාගම් වල නියෝජිත ඉන්නවත් දන්නේ නැහැ. ඉතින් පාව වෙච්ච තේරුමක් නැහැ. ඒ ලෝකේ වගේ දේවල් වලින් ඇදිලා තියෙනවා. තේරුමක් නැත්තේ නැතුව ඇති කාට හරි වැදගත් අයත් ඇති එක. හදිස්සියක් වුණොත්. නමුත් මේ ජීවිතයේ කියන එක තේරුම් ගන්න සහනාධාරය උදව්වක් අපිට අවශ්‍යයි. මොකද ජීවිතය කියන එක ඔබ දැන් මෙතෙක් කාලයක් අවබෝධ කරගන්න ලද ධර්මය තුළින් ඔබ තේරුම් ගන්න දේ, වටහා ගන්න දේ මොකක්ද ජීවිතය කියලා කියන්නේ. මේ සංස්කාර පින්ඩයක් කියන එකේ තේරුම මොකද්ද කියලා දන්නවද? සංස්කාර පින්ඩයක් කියලා කියන්නේ තේරුම මොකක්ද? මොකද සංස්කාර පින්ඩයක් කියලා කියන්නේ? නෑ මේ වටේම තියෙන එක 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 කැලේ ටික ඔක්කොම එකතු කරලා යමක් තැන්නවා. දැන් අපි නිවෙස් තනන්නේ නේද? වටේම තියෙන වැලි, ගැඩෝල්, ගල්, යකඩ, ලී වර්ග එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා ඒකට හැදුවාම අපි කියන නිවසක්. එතන මොකද තියෙන්නේ? සංස්කරණය කරන ලද පින්ඩයක්. එතකොට මේ ශරීරයම කියන්නේ, මනස කියන්නේ සංස්කරණය කරන ලද පින්ඩයක්. ඊළඟට ඒක දිහා බලලා මෙන්න මගේ ශරීරේ මේ ඉන්නේ මම. මේ මගේ ආත්මය. ඒ කියන්නේ මේ ගේට නමක් දානවා. නමක් දාලා ඒකේ මගේ කියලා කියනවා. ඒගේ මගේ තමයි, මේගේ මගේ කියලා අල්ලගන්න. මේ මම නැමැති ගේදර අයිති නැති බව තේරුම් අරගෙන කුලියට වාසය කරන්න. මේ මම නැමැති ගේදර අයිති නැති බව තේරුම් අරගෙන කුලියට වාසය කරන්න. දැන් ඔබ ඇත්තටම අයිතිකාරයා හැටියටද ඔය ගේ තුල තාම වාසය කරන්නේ කුලියටද? හොඳට බලන්න. මම නම් පහසුත් නිසා, ලේසිත් නිසා කුලියට වාසය කරන තැනට ආවා. මම කියලා අල්ලගත්තාම හරි පීඩාව. නමුත් ඒ පීඩාව අමතක වෙනවා මේ මම නිසා. දැන් ඔය සිල්වර කඩවලවල එහෙම මුදලාලිල වටේටම දැල් ගහලා ආවරණය කරලා පොඩි ඉලක් විතරක් අරගෙන දෙනු කරන්න තියාගෙන අරක ඇතුළට වෙලා අර යකා උදේ පාන්දර පහේ ඉඳලා රාත්‍රී 8 වෙනකන් ඉන්නවා. දැකලා නැද්ද? ඉන්නෝ කන්න ඇතුළෙත් ඒක, බොන්නෙත් ඒක. මං හිතන්නේ බෝතලයකට වගේ මුත්‍රා කරනවත් ඇත්තේ ඒ වගේ මොකක් හරි එක වෙන්නේ නැති කියලා හිතෙනවා සමහර වෙලාවට. භූමිකල් කියලා දෙනවත් ඇති කවලම් කරලා ඒක ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් මං කල්පනා කරනවා දෙයියනේ, මේ මනුස්සයට මොන තරම් මුදල් හම් වුණත් මොන දෙයක් වුණත් මොකටද මෙහෙම ජීවිතය? මනුස්සය මේ ලෝකේ දකින්නේ 10ක් 12ක් වලක් ඇලක් වලක් මොකක්වත් දකින්නේ අර සිදුරේ දකින්න මනුස්සය විතරයි. මේ තමන්ගේ මේ මමත්වයේ බහ පුදුම විදියට හිර කරනවා. මේ හිර කළාට මේ මමත්වයේ තියෙන බලය නිසා ඒ දුක එයාට තේරෙන්නේ. දැන් අපාය තත්ත්වයක ඉපදුනා. ඒ නිර ආත්මය ලැබුවට පස්සේ පිච්චෙනවා, දුක් විඳිනවා. නමුත් ඒ ආත්මෙන් ගැලවෙන්න බලන්නේ, දැවීමෙන් ගැලවෙන්න උත්සාහ කරන විසේ ආත්මෙන් ගැලවෙන්න බලන්නේ. එයා අර විලා උගල වගේ තමයි. රිලවට කැවුම් ගෙඩියක් දාලා අර උගල හැදුවා. කැවුම් ගෙඩිය අල්ලගත්තා අත ගන්න බෑ. ගැලවෙන්න නම් උත්සාහ කරනවා. එයා කැමති නැහැ අර ඇඟිලි උටි ගන්න. අර මිනිස්සු එනකොට දුවන්න බලනවා. අත්හරින්න බලනවා. අත්හරින්න බලන්නේ ඒක අල්ලගෙන නෙවෙයි දුවන්න බලන්නේ. ඒ නිසා එයාට දුව ගන්න බැරි වෙනවා. එයා ඒ උගලේ හිර වෙනවා. සරල උගලක්. අත දැම්ම අල්ලගත්තා ගන්න බෑ. දැන් ඔබට වෙලා තියෙන්නේ ඒක. රිලා උගුලේ තමයි ඔබ ඉන්නව නම් ඒකේ. දැන් අපිට කියනවා සායනන්ත අනේ මං ගැලවෙන්න හරියට උත්සාහ කරනවා ගැලවෙන්නේ නෑ. ගැලවෙන්න නම් කැවුම අතාරින්න වෙනවා. ඒ කියන්නේ කැවුම කියන්නේ අපේ ජීවිතේ අපි කැමති දේවල්, අපිට රසවත් දේවල්, අපිට මිහිරි දේවල්, අපිට අගනා දේවල් තමයි කැවුම. ඇරිලවට වටින දේ මොකද්ද? රසවත් දේ ඒක. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පියතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. අර අල්ලගත් එක තමයි ඔබට දුක පිණිස බව තියෙන්නේ. මොකක්ද මේ අල්ලගෙන තියෙන අවසානයේ සංඥාවක්? රැවටීමේ සංඥාවක් අල්ලගත්තා. ස්වභාව ධර්මයේ යථාර්ථය දන්නේ සත්‍ය දන්නේ නැතු. මහ පොළොවේ අයිතිය කාටද තියෙන්නේ කියලා දන්නේ නැතුව අල්ලගත්තා. ශරීරයේ අයිතිය කාටද තියෙන්නේ කියලා දන්නේ නැතුව අල්ලගත්තා. උපතේ සිට මරණය දක්වා කාලසටහනක් හදන්න පුළුවන් නම් එයාට ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් පෙට්ටියට හදලා පෙට්ටියෙන් වලටත් ගිහින් 3 මාස දාන දෙනකම් කාලසටහනක් හදන්න. උන අවුරුදු දාන වෙනකම් හදන්නකෝ. ජීවිතේ දා වෙන බණක් ඕනේ අනිත්‍ය උගන්න. ප්‍රශ්නත් නැහැ. ගැටලුත් නෑ. මරණය හා ජීවිතය කියන්නේ දෙකක් වෙන් කරන්නේ නැතුව එයාලා වාසය කරන්න පුළුවන්. සත්‍ය අවබෝධ කළා කෙනාට මෙන්න මේක අවබෝධ කරගන්න මහන්සි වෙන්න ජීවිතය හා මරණය කියලා දෙකක් වෙන් කරන්නේ නැතුව වාසය කරන්න පුළුවන්. අනිත් පොදු සත්‍ය ඔක්කොම වෙන් කරලා වාසය කරන්න. මරණය හරි තියෙන්නේ ඈත, මම මෙතන ජීවත් වෙනවා කියලා හිතන්නේ. ඒකට තමයි කියන්නේ පුතඥන කම කියන්නේ ඒකට. ජීවිතය හා මරණය කියලා දෙකක් වෙන් කරන්න තුවාසෙ ඉඳලා. බලන්න මේ ඥාන දර්ශනයේ ගුණය, ඒ චිත්තය ඔබට තියෙනවද සත්‍යවාදී මිනිසෙකුට මතක තියාගන්න දෙයක් අවශ්‍ය නැහැ. ඒ වගේම පිටුතුනේ ඔබත් විවෘතන. ඔබත් සත්‍යවාදී නම් ඔබට ඔබේ මනස තුළ පාලනය කරන්න දෙයක් හරි වඩන්න දෙයක් හරි ඉතුරු වෙන්නේ නැහැ. හංගන්නත් ඕනේ, බෙදන්නත් ඕනේ, හදන්නත් ඕනේ, මොකවත් ඕනේ. මොකද හේතුව? සත්‍යවාදී. කිසිම කන්ට්‍රෝල් එකක් අවශ්‍ය නැහැ. ඒ කන්ට්‍රෝල් කරලා ආරක්ෂා කරලා කාටද දෙන්න උත්සාහ කරන්නේ? කාටද ඒ කන්ට්‍රෝල් එක හදලා කියන්න උත්සාහ කරන්නේ? බුදුහාමුදුර ළඟට යන්නද? මම මෙච්චර කාලයක් කන්ට්‍රෝල් කරා මෙන්න කියලා පෙන්නන්නද? එතකොට කියයි ඔබේ පාලනය ඔබ කරේ ඔබේ කැමැත්තට සහ ඔබව ආරක්ෂා කරගන්න. ගොඩාක් දෙනෙක් කියන්නේ මම දුකින් මිදෙන්න ඕන කියලා. එමෙන්නේ කියන්නේ මම නිදුක් වෙත්වා වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම දුකින් මිදෙම්මා. මම දුකින් මිදෙම්මා නෙමෙයි. මම කියන එක තමයි දුක. මම දුකින් මිදෙම්මා නෙමෙයි මම කියන එක තමයි දුක. ඒ නිසා මම කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මමත්වයෙන් මිදෙන තුරු දුකෙන් මිදෙන්නේ නැහැ. කියන්නේ සක්කාය දිට්ඨිය කියලා බුද්ධාගමේ උගන්වනවා. මමත්වය තමයි දුක. කොහොමද මමත්වය තමයි හඳුනගන්නේ? මමත්වයේ ස්වરૂපය තමයි මෙන්න මෙහෙමයි වෙන්න ඕන. කාර්ද මේ වුණා එන්නේ මමත්වයට. මෙන්න මෙහිමයි නොවෙන්න ඕන මෙතන. ඒක තමයි මමත්වය. නෑ ඕක ඕන දෙයක් වුණා වේ. ඒත් මමත්වය. මමෙක් නෑ මෙතන. ඒත් එහෙම කියනවා නම් දැඩිව ඒකත් මමත්වය. දැන් මමෙක් නැහැ කියන සංකල්පය ගාවත් ඒක ඉතාම දරුණු බරපතල සිද්ධියක්. එතන මමෙක් නෑ, කර්ම විපාක දෙන කෙනෙක් නෑ, උපදින කෙනෙක් නෑ, මැරෙන කෙනෙක් නෑ, සංසාරයට යන කෙනෙක් නෑ කියන සංකල්පයට ආවොත් එක බරපතල ප්‍රශ්නයක්. නමුත් ඒ අරියත් භූමියටපත් උනාට පස්සේ මෙතන සත්වයේ කුජලයේ ආත්මයක් නැවත නැවත පුනර්භවයක් හට ගන්නා වූ ස්වභාවයක් නැත කියන ප්‍රත්‍යක්ෂතාවයක් පහළ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවයේ පරම සත්‍යයක්. මොකද සංස්කාරකයන්ගේ නිරෝධය දුටු නිසා. ඒ සංස්කාරකයන්ගේ නිරෝධය දුටු නිසා ඒක පරම සත්‍යයක්. එහෙම නැත්නම් ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා මමෙක් නැහැ කියන සංකල්පයට එන්න පාවු. හැමදාම හඳුනන්නේ මොකක්ද අපි කරන්න ඕනේ මේ නිවන් දකින්න. කරන එක පොඩ්ඩක් නතර කරගන්න. පොඩ්ඩක් නෙවෙයි සම්පූර්ණයෙන් නතර කරගන්න. ඒ කියන්නේ හඳුනන්නේ අපි මොකද ඉන්න ඕනේ. ඊට පස්සේ නොකර ඉන්න හදනවා. ඒ කියන්නේ නොකර ඉන්න ක්‍රියා කරනවා. නොකර ඉන්න බලනවා. නොකර ඉන්න උත්සාහ කරනවා. නොකර ඉන්න මැරෙනවා. මහන්සි වෙනවා. ඒ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලෝක නිසා තමයි මූට පිස්සු කියන්නේ. සම්බේ බුද්ධ ජන උම්මත්තකා කියලා කියන්නේ ඔය කියන වචනේ පූර්ණව පැතුරුණු අර්ථාන්විතව ගන්න බැරි කම. ඒක ධර්මයේ උතරද කියන්නේ කම්ම නිරෝධාය සමාධි. කර්ම නිරෝධ කර ගැනීම තමයි මේ නිවනට මගම හැදෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්නකම් ඥාන දර්ශනය ඇති වෙනකම් කල්යාණ මිත්‍රත්වය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානි ධම්ම ප්‍රතිපත්ති කියන හතර පුදුමාන්තරම් වඩන්න ඕන. බණවූ පමණින් නිවන් දකින්නේ නෑ. කල්යාණ මිත්‍රත්වය අසුරු කර පමණින් නිවන් දකින්නේ නෑ. යෝනිසෝ මනසිකාරයේ වැඩූ පමණින් නිවන් දකින්නේ නෑ. ධම්මානුධම්ම ප්‍රතිපatti කියලා දෙයක් හදාගෙන ප්‍රතිපatti පිරුවයි කියලා නිවන් දකින්නේ නෑ. දැන් මේ ලෝකේ ඕන තරම් තියෙන ප්‍රතිපatti. හැම ආගමකම ප්‍රතිපatti තියෙනවා. මේ ප්‍රතිපatti පිරුවයි කියලා ඒක සත්‍යයට අනුගත නැත්නම් යථාර්ථවාදී නැත්නම් දෘෂ්ටිධාරී නම් ඒ ප්‍රතිපත්තියෙන් ඇතිඵල නෑ. ඒ ප්‍රතිපත්ති සමහරලාට ඒ ගන්න මනුස්සයටම හානියක්, ඒ ප්‍රතිපත්ති සමහරලාට ලෝකයට හානියක් වෙනවා. මේ අමාමෑණියන් වහන්සේගේ ධර්මයේ කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ ආරාර කුප්පසාති මහරහතන් වහන්සේ වගේ උන්වහන්සේ වාගේ දවසට තුන්වතාවක් අනිවාර්යෙන් හිතන අහෝ සැපත කියලා. මම දන්න කරුණ මම රහත් වෙලත් නැහැ, බුදු වෙලත් නැහැ, වෙන්න ඕනත් නැහැ, මුටි කන්න බෑනේ, වෙන්න ඕනත් නැහැ. මේ මම හිතනවා මට මේ තේරෙන ධර්මයෙන්, සාසන ධර්මයේ තේරෙන ධර්මයෙන් අනිත් භික්ෂුන් වහන්සේලා නම් ඉන්නේ හරි අසහනේ ඉන්නේ. චෛත්‍ය ආදන්න බැරි වුණා, ධර්ම මාලාව දන්න බැරි වුණා, අරග කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා, අරකයි මේකයි මිනිස්සු මේකයි දේශපාලනේ හොඳ නැහැ, අරකයි මේකයි කියන්නේ. මට නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අහෝසකක් කියලා හිතන්න පුළුවන්. සද්ධර්මයේ අනේ මම ලැබුවනේ, මොකද මේ මෝඩේ මිනිහරෙක් වගේ මේ ධර්මය හොයාගෙන ගිහිල්ලා මේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ කෙනෙක් කෙනෙක් ගානේ සද්ධර්මයේ වචනේ නුවණින් සොයාගෙන ගියම පොතෙන් නෙමෙයි බැරි මගේ මේ ආධ්‍යාත්මික සංවේදීතාවසෙ කොතක් බැල් පොතනොත් බැලුවා පොතෙනින් පොතෙන් බැලුවට මම හෙව්වේ ඒ පොතේ තියෙනවද මගේ ආධ්‍යාත්මික ප්‍රශ්නට උත්තරේ. එහෙම නැතුව මේ පොත මගේ, මේ ආගම මගේ, ඒ නිසා මේ මොකලේ නිවනක් මට ඕන. එහෙම එකක් නැහැ. මට දුක දැනෙනවා නම් ඒක තමයි ප්‍රශ්නේ. මගේ ඔළුවේ පැටලිල්ල නිදහස් වෙලා නැත්තම් එහෙනම් එතන නිවන නෑ. එච්චරයි. කවුරු කිව්වා? ඔව් බුදු වෙලා කිව්ව කඩන්න. දැන් ඔබට කවුරු හරි කෙනෙක් කියනවා ඔබ බුදු වෙලා කියලා. වැඩක් තියෙනවද? ඔබලාගේ ප්‍රශ්න තියෙනවා. කවුරු හරි කියනවා ඔබ රහත් වෙලා කියලා. වැඩක් තියෙනවද? ඔබට ප්‍රශ්න තියෙනවා. කවුරු හරි කියනවා ඔබට ඔබ සෝහන වෙලා කියලා. වැඩක් තියෙනවද? ඔබට ප්‍රශ්න තියෙනවා. වැඩක් නෑ. මේ ප්‍රශ්න නැතිවීමයි ගැටලු නැතිවීම තමයි ඔබේ ආධ්‍යාත්මික සංවර්ධනය කියපන්නේ. ඒක මොන මාර්ගයේ ඉන්නවද, මොන ඵලයේ ඉන්නවද කියනවා. මේ තියෙන තියෙන ඵල අහෝසී යසු අහෝසී යනවා මිසක් ලැබෙන දෙයක් නෑ. දැන් සමහර අය කියනවා මට සෝහන් මාර්ගඵල ලැබුණා. ඔබ කියනවා මට සෝවාන් මාර්ගඵල නැති වුණා කියලා. මොකද නැති වෙන තුනක් නිසා ඇති වෙන තුනක් පෙන්වල නැහැ. දැන් ධ්‍යාන වැඩදී නම් තියෙනවා පෙන්වන දේවල්. මෙන්න මේවා ලැබෙනවා කියලා. දැන් නමුත් බුදුරජාණන් වහන්සේගේ දස සංයෝජන දුරුවේදී යන ස්වභාවයක් මිසක් පෙන්වන්නේ ලැබෙන දෙයක් නම් මම දැකලා නැහැ. කියන්න බල මාර්ගඵල කුදී හම්බෙන දේවල් නැහැ. අපි අහලා දෙන්නේ ප්‍රධානකේදී තුනක් නැති වෙනවා. ඊට පස්සේ අනිත් ඒවා සිරු වෙනවා. ඊළඟට සකදාගාමීකේදී අඩු වෙනවා කීපයක්. ඊට පස්සේ අනාගාමීකේදී අඩු වෙනවා තව කීපයක්. තරගත් ඵලයේදී දුරු වෙනවා සියල්ල. නැති වෙනව මිසක් ලැබෙන දෙයක් නැහැ. එතකොට මේ නැති වෙච්ච දෙයක් ගැන ලැබුණයි කියලා කියපු ගම ලෝකෙ පුළුවන්. එනිසා මාර්ගඵලයක් ලැබෙ වෙනවා මිසක් ලැබෙන දෙයක් නෑ. මාර්ගඵලයක් ලැබෙන්නේ නෑ. මම සෝවාන් වුණා කියලා කෙනෙක් කියනවා නම් එයා සෝවාන් වෙලා නෑ. මම රහත් වෙලා කියලා කියනවා නම් කෙනෙක් එයා රහත් වෙලා නෑ. මම බුදු වෙලා කියනවා නම් එයා කෙනෙක් නෑ. ඉතින් සමහර අය ඔය ඒක නෙමෙයි කියන්නේ, වෙන මොකක් හරි අර්ථාමිත දෙයක් කියන්නේ මිනිස්සු පඩලවලන අර මෛත්‍රී විහරණය, මෛත්‍රී බුද්ධිය කියලා එනෙක් කතා කරොත් එහෙම ඒකට කියනවා අන්න මෛත්‍රී බුදුන් පහල වුණා. ඒ මෛත්‍රී බුදුන් මෙතන පහල කරගන්න කියලා මොකක් හරි නිර්වචනයක් දෙනවා. يعني මෛත්‍රී සහගත බුද්ධිය පහල කරගන්න කියන අර්ථයක් වෙන්න තියෙක දෙන්නේ. නමුත් ඔන්න ඔය අර යකා මෛත්‍රී බුදුන් වුණා ලෝක මරම කියලා පොල්වරෙන් කියන්නේ පහල. ඒ කියන්නේ ඒ තරම් ම්ලේච්ඡ જાතිය ඉන්නේ කෙනාරු මිනි දෙකක් තුනක් මරුවා කිව්වොත් ඌගේ පද යන්නේ නැහැ පොල්ලක් අරන් ගන්න. බුදු වෙලා කිව්වොත් යනවා. රහත් වෙලා කිව්වොත් යම් අනාගාමි අරිහත් කෙනෙක් කිව්වොත් පොළු අරගෙන ගිහිලා ප්‍රගහනෝ එක්ක බණ කියන තහන කරවනවා. ලංකාවේ නෙමෙයි පිට රටවල. මේ සාමාන්‍යයෙන් ඔය මේ ඉතියෝපියාවේ මැඩගස්කරේ වගේ ප්‍රදේශවල ඒක කරන්නේ. මේ නෙමෙයි ඒ රටවල් හරි හරි කැත රටවල්. ඒක තමයි චින්තන නිදහස. ඒවා ඒ රටවල් වල නැහැ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඉංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඒ තරම් දෙලිත මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ නිසා මේ රට හරිම සුන්දර රටක ඉන්නේ. ඒ නිසා අපි ඉක්මනින් නිවන් දකින්න ඕන. කොහොමද විසඳුනේ ඒක? තේරෙනනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මම හිතන්නේ ලේසි වෙනකක් නෑ කියලා. අනිත් ආගමිකයෝ ටික ඔක්කොම කැමති වුණා බුදුහාමුදුරන්ගේ සාන්ත ස්වභාවයට. අපි පිළිගන්නේ දැන් අපි හිතමුකෝ කාලය වෙනස් කළා, ලෝක විනාශය ඉක්මනින් ළඟා වෙන නිසා මෛත්‍රී බුදුහාමුදුරු තීරණය කරනවා තව කල්පනාන්තර කින් නෙමෙයි මම දැම්මම ඇවිල්ලා බුදු වෙලා මේක බණ ටික කියලා මේ මිනිස්සු නිවන් දක්වන්න ඕන කියලා අර මේ ටයිම් ටේබල් එක වෙනස් කරගෙන ආවොත් මොකද වෙන්නේ? අපිට එනවයි කියලා තියෙන්නේ ඒ කාලෙට. ලෝක විනාශය වෙලා ආයි ලෝකිය හැදිලා අවුරුදු ලක්ෂයට ගිහිල්ලා 80,000ට බහින කාලෙදී එනවයි කියලා තියෙන්නේ මේ කලින් ආවට අපිට කරන්නේ නැහැ, අපි බාර ගන්නෑ. එහෙම මනසක් තියෙන, එහෙම ශ්‍රේෂ්ඨ මනසක් තියෙන අර ඉතියෝපියාවේ වගේ මිනිස්සුන්ට. ලංකාවේ එහෙම නෙවෙයි. ඒ ඉතියෝපියාව සහගත මිනිස්සුන්ට ඒ වගේ මනසක් තියෙනවා. සත්‍ය තේරුම් කරගන්න. සත්‍ය මට නම් මොන හැඩින් ඉඳගෙන කිව්වත්, මොන ආගමෙන් කිව්වත් මට ඒක දැනෙනවා. තේරෙන්නේ? අසත්‍ය මොන හැඩින් ඉඳගෙන කිව්වත්, මොන ආගමින් ඉඳගෙන කිව්වත් මට ඒක දැනෙනවා. මට සත්‍ය අසත්‍ය මේ මනින්න වංශයක් පරම්පරාවක් වුමනාවක් නෑ. ඔබට එසේ නියුතුයි නේද? එහෙම නේද? නුවණින් බලන්න. මේක මගේ පරම්පරාවෙන් ආපු දේ වුණත් වැරදි නිර්වචනයක් ඇතරද? ඒක වැරදි කියලා තේරුම් ගන්න මේ මනුස්සයාට පහර දෙන්න ඕනේ. තමන්ට නොගෙන ඉඳීමේ අයිතිය තියෙනවා. එච්චරයි. අර දුස් කියන්නේ යන්න ඕනේ. දැන් අපි හවල් ආගෙන හවල් චින්තනේ වැරදි කියලා මේ මනුස්සෙක හිතට ඉඳවන්න ඕනේ. තමන්ට නොගෙන ඉඳීමේ අයිතිය තියෙනවා. පිළිගන්න බෑ. එහෙනම් ඒකයි එදගෙන. ඒ ලෝකෙ හැටි දැන් අපි හිතමුකෝ අපිට ත්‍රස්තවාදීෙක් වෙන කෙනෙක් තව ජාතියකට තව කණ්ඩායමකට ඌට ශ්‍රේෂ්ඨකම උත්තරීතර වන්දනීය පුද්ගලයා. ඒක තමයි මේ පරම්පරාවෙන් ආවම පක්ෂේ පැත්තෙන් ආවම හැදෙන විදිය, මනස සැකසෙන විදිය සාධාරණ බලන්න පුරුදු වෙන්නේ. අපේ ජාතියේ, අපේ වර්ගයේ, අපේ කුලයේ, අපේ පරම්පරාවේ බලන්නේ බලන්නේ කවදා බලන්න ඔබේ මේ මේ කියන ධර්මයේ ඔබේ මනස පිළිපැදලා තියෙනවද? ඔබ එතෙන්ට පිටලා තියෙනවද බලන්න? ඔබ එතන සිටිනවද කියලා බලන්න. ඒකයි වැදගත්. දෘෂ්ටියකින් බලන තාක් කල්ම සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියලා. දෘෂ්ටියකින් බලන තාක් කල්ම ඔහුගේ දෘෂ්ටියට ගැලපෙන විදිහට, ඔහුගේ තර්කයට ගැලපෙන විදිහට යමක් පිළිගන්නවා මිස සත්‍ය පිළිගන්නේ නැත. තමගේ දෘෂ්ටියට ගැලපෙන විදිහට ඒක බාර ගන්නවා මිසක් සත්‍ය පිළිගන්නේ නැහැ. දෘෂ්ටිගත වෙන්න තමයි. ඉන්සන්ගේ ඔළුව හොඳට පිරිසිදු කරගෙන ධර්මය හඳුනන. රූපේ දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්, සංඛාරේ දුකක්, විඥාන දුකක් දුකක් කියලා තේරුම් ගත කෙනා මේකක්වත් දැඩි උපාදානය කරන්න නැතුව මනුස්ස සිතේ නිර්ණයන් නිගමනයන් සියල්ල අවිද්‍යාසහගතයි. ඔය බලපතේ ඇතිවන්නකින් මිනිස් සිතේ නිර්ණයන් නිගමනයන් නැත්නම් පිළිවෙල ධර්මයේ වචනය තමයි දෘෂ්ටි. දෘෂ්ටි සියල්ලම අවිද්‍යාපත්‍ය සංඛාරායව අවිද්‍යා සහගතයි. කියන්නේ සත්‍ය නෙමෙයි. විද්‍යාවනේ අවිද්‍යාව. අවිද්‍යාපත්‍ය සංඛාරා. මේ හදන දේවල්, මේ රැස් කරන දේවල්, මේ ගොඩ ගන්න දේවල්, මේ සකසන දේවල් හැමදේම අවිද්‍යාව. එමන විද්‍යාමාන වෙච්චනවා මොකද වෙන්නේ? අවිද්‍යායත්තේ වාසීස විරාගින නිරෝධ. ඒ නිරෝධයෙන් පටිච්ච සමුප්පාදයෙන් නිරෝධ වෙලා යනවද නැද්ද? නිරෝධ වෙලා යනවා. පොඩි දරුවන්ට කියනවා වගේ කියන්න ඕනේ. ඊට පස්සේ නිරෝධෝ නිරෝධෝ තාම අනිත්‍ය තේරුම් නැත්නම් බලන්න ලෝකේ දිහා ඈතට බලන්න. මේ ලෝකේ හටගත්ත කාලේ ඉඳලා බලන්න. ආයේ මේ ලෝකේ විනාශ වෙන දක්වාම බලන්න. දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවලු දවසක් ගෙනල්ලා පෙන්වන්න පුළුවන් මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා ග්‍රහලෝක සත්‍ය ඉවත් ඇතුළු මේ තියෙන කැරගෙන එකට කියනවා ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ඒ මණ්ඩලයේ වගේ තව එකක් ඈත් තියෙනවා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ඒ සෞරග්‍රහ මණ්ඩලයේ මේ සෞරග්‍රහ මණ්ඩලයට ආකර්ෂණය. ඒගොල්ලෝ කියනවා තප්පරයකට දැන් දහස් ගානක වේගයකින් දැනට මේ අපි ඉන්න සර්වග්‍රහ මණ්ඩලයේ පැත්තට අර සර්වග්‍රහ මණ්ඩලය ඇදීගෙන යනවා. කිලෝමීටර් දහස් ගානක වේගයකින් يعني 100ට 200ට නෙමෙයි නේද? දහස් ගානක වේගයෙන් එනවා. මේ පොඩි මේ ග්‍රහ කැලලක් හරින්නේ උල්කාපාතයක් නෙමෙයි හොඳේ සර්වග්‍රහ මණ්ඩලයක් එන්නේ. කවදත් හරි මේ දෙක ඇවිල්ලා මේ සර්වග්‍රහ මණ්ඩල දෙක එකට හැප්පෙනවා. හැප්පිලා දෙකම එකතු වෙලා නැවත විශාල සර්වග්‍රහ මණ්ඩලයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේක දූවිලි බවටම පත් වෙලා කැඩිලා මේ තියෙන බෝලයේ මෙහෙ ගිහිල්ලා මේ ඉර එකක් හෝ දෙකක් තුනක් වෙලා හරි මේක අමුතු තත්ත්වයකට පත් වෙනවා. ඒක කියන්නේ බෑ හැපෙන විදිහට තමයි ඒක වෙන්නේ. ඒක ඔන්න ගෙලාව පෙන්නන්න කිව්වට ඒ හැප්පෙන විදිය හතර තියෙනවා ගෙලාව. දැන් ඒක වෙනකන් මේ බලාගෙන ඉන්නේ හත්තු මුට්ටි බලන් අල්ලගෙන ඉන්නේ. බෑ. තමන්ගේ සංඥාව අත්හරින්න කෑදරයි. මෙතන මේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න එක අත්හරින්න ශක්තිය නෑ, වීර්යය නෑ, පණ නෑ. පොඩි දෙයක් නෙමේ මේ 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 ආධ්‍යාත්මික ජයග්‍රහණය කියලා කියන්නේ පොඩි දෙයක් නෙමේ. ඒකට මහා ධෛර්යයක් තියෙනවා. ඒකට මහා ධෛර්යයක් තියෙනවා, මහා ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ තමාව තමාට ඉක්මවා යන්න පුළුවන් ධෛර්යයක් තියෙනවා. තමන්ටම තමන් ඉරේ වෙන්න පුළුවන් ධෛර්යයක් තියෙනවා. ඒ තමා කියන සංඥා පද්ධතිය ගලාගෙන යන රිද්මේට විනස්ම ප්‍රතිරෝධකයක් තමන්ම තමන් විවේචනය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. තමන්ම තමන් වැරදිකාරී කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. තමන්ටම තමන්ම වැරදිකාරී කරන්න පුළුවන්. චෝදිතේ කරන්න පුළුවන්. නින්දා කරන්න පුළුවන්. නිග්‍රහ කරන්න පුළුවන්. අස්කල දාන්න පුළුවන්. ඔබට ඔබ සුන්දරද මනහරද වේදනාකාරයේද දුක්බරද තේරුණානේ. මට නම් මාව දුකක් බවට පත් වුණා. මට නම් මාව දුකක් බවට පත් වුණා. ඒක නිසා මම කල්පනා කරා මට මාව දිටුයි. කොබලන ඔබට කොහොමද හිතන්නේ? මටමාව තිත්තයි. දවල් තිත්තයි කියලා කලකිරලා ඉන්නේ නෙමෙයි තියන්නේ. මොකද කරන් තියන්නේ? තිත්ත නම් කරන්නේ. මේ තේක රස නැහැ. රස නැත්තම් ඒක බොනවද? අයින් කරා. මේ කෑමක රස නැහැ. රස නැත්තම් කනවද? අයින් කරා. මේ ගෙඩි වර්ගයේ මේ අඹ ගෙඩිය රස නැහැ. රස නැත්තම් අයින් කරා. දුක නම් අයින් කරා. රසය තියෙන්නේ දුකයි කියන්නේ අල්ලන්නේ අල්ලගෙන ඉන්නවා. මේ මොහොතේ ඔබට දුකක් පැමිණෙනවද? ඉහිදී ඒක අල්ලගන්න. ඒක අල්ලගන්න නෙවෙයි අතහරින්න. දැන් ඔන්න සමහර අය ඉන්න මෙතන ඉන්න දරුවා නිසා දුක් වෙනවා. ඉතින් මට කියන්න තමයි. සමහර අයට ඔය ඔක්කොම තේරුණාට පස්සේ තේරෙන්නේ මේ දරුවා නිසාත්, ලේලි නිසාත්, ධනෙ නිසාත් නෙමෙයි මේ ඔක්කොම දුක් විඳින්නේ මම නිසා කියලා. ඒතර තමයි ඇත්ත කතාව. අරව අවශේෂ දේවල්, බාහිර දේවල්. මහත්ය නිසා, දරුවා නිසා, ධනය නිසා, දුප්පත්කම නිසා, පෝසත්කම නිසා, ඥාති නිසා, අල්ලපු ඇටි අය නිසා කියා කිව්වට ඒවා අවශේෂ බාහිර දේවල්. මම යථා අවබෝධය වීමයි වැදගත් වෙන්නේ. මේ ධර්මයෙන් මේ කියන කොටස ඥානමය වෙලා තියෙන ගොඩාක් දෙනෙකුට. නමුත් මේ හිතේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. තාම යථා අවබෝධය නොවන නිසා. ඉන්න යථා අවබෝධය ගෙන යන්න ඕන ප්‍රමාණිකූලව පරියාප්තියේ ප්‍රතිපත්තියට. ඔබට පිටින් පරියාප්තිය නෙමෙයි සසරේ හැටි, ජීවිතේ හැටි, ලෝකේ හැටි, මනසේ හැටි, ශරීරයේ හැටි මේ ඉගෙන ගන්න බහන්න. පරියාප්තිය. ඒ පරියාප්තිය අපි ගේනවා අන්න මේ ප්‍රතිපත්තියට. අනිත්‍ය කියන ප්‍රතිපත්තියට එනවා. අනිත්‍ය කියන්නේ පරියාප්තිය ඉගෙනගෙන අනිත්‍ය ප්‍රතිපත්තියට එනවා. ප්‍රතිපත්තියේ ප්‍රතිනිදී බුදුරජාණන් වහන්සේ හරියි අපූර්ව උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තර්ක කරන සමහර මිනිස්සු පොල් ගහ පෙන්නල කියනවා මේකට කොස් ගහ කියලා. බුදුහාමුදුරු දෙන උත්තරේ මොකක්ද කියලා. පොල් ගහක් පෙන්නල යද්දි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේක කොස් ගහක් කියලා. දැන් ඔබ ඉස්සරහට එනවා කියලා හිතන්නේ කවුරුහරි ඇවිල්ලා ඔබේ ගෙදර ඉස්සරහා තියෙන පොඩු ගහකෙන් නැලිනෝ. ආ මේ කොස්තාර කීය කටිනද? මේ කොස්තාර උසයි නේ. ඒ බලන්නේ ඔබේ බුද්ධිමය පරිසරේ. කොහෙද යකෝ මේක කොස්තාර මේක පොඩු ගහ අපට පේන්නේ නැද්ද? ආනෝ නේ. එහෙම කිව්වොත් අපි මොඩ වෙනවා. ඔබට යා දැනගෙන නෑනේ මේ කොස්තාර කියලා කියන්නේ මොකද වෙන්නේ පොල් ගහ වෙන්නේ නැලයි කියන්නේ මේකට කොස් ගහ කියලා. ඒකට ඔබ දෙන උත්තරේ මොකක්ද? යා කියනවා මේකට නෑ මේක කොස් ගහම තමයි. අර කියනවා නෑ ඔක පොල් ගහ. මේ අපි කියන්නේ කොස් ගහ. මවක අරගෙන ගත්තේ අර පොල් ගොපන කතාව ආර්ථේ නේ. මම බුද්ධ වංගාරාම මහ විහාරයට යනකොට 100 පොල් වෙමින් ඉන්නවා පන්සලේ. සුද්දා දැකලා ඔව් ස්කොටන් මු දැකලා තිබුණේ ඔල්ලේ විගහන ඔල්ලේ විගහන බලාගෙන කියලා. එහෙනම් ඒක වුණා. පොල් පොල් කියලා සීය කිව්වා. සුද්දා කියනවා නෝ නෝ පොල් නෝ ස්කොටන්. ආන්දර එළමු මොකක් දෙකක් කියනවා මේකට මුහුණ කියලා දෙන්න මේක පොල් කියලා. සුද්දා කියනවා මුට කියන්නේ මේක කොකනට් කියලා. මම කියනවා යාට මේක පොල් කියලා. දැන් එතකොට මම ඩිංගක් කල්පනා කරලා අත් වශයෙන් මාත් ඒ වචන දෙක විතර දැනගෙන හිටියේ. ඒක නිසා මේ මාත් කල්පනා කරලා ඇත්තටම මේක පොල්ද කොකනට්ද? දැන් මට මේක පොල් කියලා උගන්වන්නත් බෑ, කොකනට් කියලා උගන්වන්නත් බෑ. බලෝන එකක් අරගෙන කියලා මම කියනවා. ජීවිතේ ඕක. ඔබට ඔබේ ජීවිතය අඳුරගන්න දේවල් කොයි මොහොතේ හමු වෙනවද කියලා කියන්නේ. මම ඒ කාරණේ මුළු ජීවිතේ මහ පුදුම දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ සම්මතය කියන වචන කියන්නේ මා බොරුවක් කියලා. ඒ සම්මුතියක් නේ. ඒ යාගේ සම්මුතිය අර අරයාගේ සම්මුතිය. දැන් මම අදට ගිහිල්ලා තව සම්මුතියක් දෙන්න ඕන. මම සාපේක්ෂිතව කතා කරන්න ආපු කෙනෙක් නෙමෙයි. මම සාපේක්ෂිතව දකින්න ආපු කෙනෙක් නෙමෙයි. මම සම්මුතිය තුළ විග්‍රහ කරන්න ආපු කෙනෙක් නෙමෙයි. මේ සියලුම ගස්තන ලෝකෙ දේන සම්මුතිය තුළ මේ ආගම්වල ප්‍රශ්නේ තියෙන්නේ ඔය සම්මුතියම ප්‍රශ්නේ. මේ එකම පොල් විදියට දෙවියෝ කියනෝ, බ්‍රහ්මයා කියනෝ, ඊශ්වර කියනෝ, විෂ්ණු කියනවා, නේචර් කියනවා, සබාධම කියනවා, සතර මහා භූතයෝ කියනවා. දැන් අපි කියන්නේ භූතයෝ කියලා. එන ලෝකයේ හැදලා තියෙන භූතය සතර මහා භූත. ඒක අරගොල්ලෝ දෙයිය කියන එකට අපි භූත කියනවා. භූත කොටස්. ඉතින් මේ සමස්ත මේ ලෝකයේ ඉන්න සියලුම භූතයන්ට මේක තේරෙන්නේ ඒ සද්ධර්මයේ අවබෝධ කරනක හැම කෙනෙක්ම භූතේ. ඒ කියන්නේ සතර මහා භූත කොටස් වලින් හැදලා තියෙන්නේ. ඒකෝර සතර මහා භූත කොටස් වලින් හැදෙන පස්සේ යා මහා ලොකු භූතේ. ඉතින් ওই භූත භවයේ නිදහස් වීම තමයි සත්‍ය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. දැන් ਉਹ භූතෙක් වගේ බලලා හරියන්නේ නැහැ. භූතෙක් විදිහට මේ සතර මහා භූතයන්ගේ නිදහස් වීමේ ස්වરૂපයම බලනවා. ඇත්ත වශයෙන්ම ඔබ ඇයි ඒ වගේ තැනක ඉන්නේ? ඔයගොල්ලෝ භූතයා කියලා බැලුණා. යකා කියලා බැලුණා. බල්ල කියලා බැලුණා, බැල්ලි කියලා බැලුණා, පුතජනයා කියලා බැලුණා. ඈ ලෝකේ කියලා බැලුණා. මේ අයිය එතන ඉන්නේ. අනේක විද සංසාරික නිന്ദා ලබන තැනක ඇයි ඔබ ඉන්නේ? ඔකෙනි රහස්. තනතුරු දරන්න එපා, තනතුරු නිදහස් කරන්න, තනතුරු වලින් අයින් වෙන්න. ඒක කොහෙද ඉන්නේ? අලුත් තනතුරක් ඕනත් නැහැ, තිබිච්ච තනතුරු ඕනත් නැහැ. එතකොට මොකුත් නැහැ. ඒක නේනම් හොඳ. ඉතින් මේ මොකුත් නැහැ කියන දේ හොඳයි කියලා බාරගන්න මට්ටමට හිත සූදානම්ද? අර වෙරළයින් එක ඉඳපු කොල්ලෙකුට දීපු උපදේශය හරි ෂෝක්ලු. වෙරළක් අයින්ට වෙලා වේදී මාළු පිටක් තියාගෙන බලාගෙන ඉන්න කොල්ලෙකුට කිව්වලු, කොල්ලු දැන් මොකෝ ඉඳලා හරියන්නේ නැහැ. ඔයා මෙන්න මෙහෙම 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 දියුණු වෙන්න. දියුණු වෙලා මෙහෙම බෝට්ටු ගන්න, මෙහෙම ගන්න, මෙහෙම ගෙවල් ලඟ, මෙහෙම දොරවල් ලඟ, මෙහෙම කරා කියලා ඊට පස්සේ අවසාන කාලෙදි මොකද කියලා හම් කියලා අසන කාලෙ විස්සම් සුවේදී වෙරළයින් කෙරෙලා මේකේ සුන්දරත්වය ලස්සන බලන්න මෙතෙක් වෙලා ඉන්න පුළුවන්. එතකොට මේ මිනිස්සේ කොළුව කෙවලු දැන් ඒක තමයි මම මේ කරන්නේ. ඔයගොල්ලෝ ඔච්චර මහත් වෙන්න ඕනද? ඒක තමයි දැන් මම මේ කරන්නේ. එහෙනම් ජීවිතයේ අවසාන වෙලාවේ ඔබ තේරුම් ගන්න ඕනේ මේ දැන් තියෙන කාරණා වාස්තු කරගන්න. අනිත්‍ය පරිපූර්ණව අවබෝධ විය යුතුයි. සත්‍ය තාවුයි. බලන්න ඔබේ සිතේ අනිත්‍ය පරිපූර්ණ අවබෝධය නැත්නම් මේ ලෝකේ සංස්කාරක ධර්මයේ ඇවිල්ලා හැප්පෙනකොට ඒවට මුහුණ දෙන්න ශක්තිය නැහැ. ශක්තිය මදි වෙනවා. මායя එනවා. ඔබ නිවන් දකින්න යනවා. මායя සසත්ත ගන්න එනවා. බුදුහාමුදුරුවෝ ඉන්නවා දකුණු පැත්තේ. මායя ඉන්නවා වම් පැත්තේ. දැන් ඔයගොල්ලෝ යන්නේ ලෑස්ති අනේ බුදුහාමුදුරුවෝ පස්සේ අපි යනවා කියලා නේද? මාරයා එනවා ඔය කොහෙද යන්නේ? අපි බුදුහාමුදුරුවෝ පස්සේ යනවා. මිලියනයක් දෙන්න මොකද කියන්නේ? මේ පැත්තට හැරෙනවද? අපෝ බෑ. අපිට යන ඊට වඩා 10ක් ටිකක් හැරෙනවා. තව ටිකක් කියලා ආවෝ 10කටවත් කියලා 10කටවත් අපි එන්නේ. රුපීස් නෙවෙයි ඩොලර්ස්, ඩොලර්ස් ඩොලර්ස් මිලියන 10. එහෙනම් කොට හිතල බලන්න ඕනේ. අය හැඳ තව ටිකක් හැරලා. හැඳ තව ටිකක් හැරෙන්න මේ මිලියනයක් මොකද බිලියනයක් විතර දෙන්න. ඇදද? ෂුවර් එකටම දෙනවද? තව ටිකක් හැරලා. පස්සේ ඔය විදියට ගණන් ගණන් කරලා ගණනය මාරයා මේ ලෝකෙම දෙන්න තැනට එනවා. කොතෙන්ද දෙන්නේ? ඔබට මේ මුළු ලෝකෙම ලෝකාධිපත්‍ය රජකම දෙන්න. ඒ එපයි කියලා බුදුහාමුදුරුවෝ පස්සේ යන්න පුළුවන් හරිද සාක්ෂියක් ඔබට තියෙනවා. නෑනේ. ඒකත් එපයි කියලා බුදුහාමුදුරුවෝ පස්සේ ධර්මයෙන් පස්සේ යන්න පුළුවන් ධම්මග යන්න පුළුවන් හෘද සාක්තියක් කියලා නම් අන්න යාට ලෝභක්ඛයෝ කියලා කියනවානේ. දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. ලෝභේ දුරු කරපු කෙනා කියලා කියන්නේ අන්න යාට. වැඩිය හැබැයි නෙමෙයි මායя ඇවිල්ලා සිටිවිල්ලෙන් මේක දෙනවා. සිටිවිල්ලෙන් ගමන් එක අල්ලගත්තකම මොකද ඒ? එතනින් එහාට එහෙට යන්නේ. දැන් මේ සමාධිය අපි දකින විවිධ චරිත යම් යම් චරිත හරි අභිමානයෙන් ඉන්නවා. ඒ චරිතේ උපරිමය පිටකොටුවේ අරගෙනේ ඔය මුට්ට කරගහපු මිනිස්සෙක් මට හම්බුනා. ඒ මිනිස්ස වෙන මේ ඈත පොඩි ගෙයක් හදාගෙන දැන් ඉන්න වයසට ගිහිලා. ඒ මිනිස්ස හැමදාම හෝටලයකට ගිහිල්ලා කෑම කනවා. ඒ මිනිස්ස හැමදාම කරගෙන ෆෑන් එක දිහා බලාගෙන කල්පනා කරාලු මටත් කවදාකරි මොනවයි කියලා ගේ පොඩ්ඩක් හදාගෙන ෆෑන් එකක් හයි කරා ෆෑන් එක යට මගේ නු කියලා කන්න මටත් හම්බ වෙයි කියලා. මොකද එයාගේ අභියෝගේ පොඩි ගෑක් හදාගෙන ෆෑන් එක යට මම ඒ තරම් සලකට ගියේ ගිය වෙලාවේ මිනිස්සුගේ ඒක දෙකක් දෙඩ වෙලා මටත් ඒක අපොන්නට ගහක් වෙලා ඔය කතාව මෙහෙ කිව්වා මට. එතකොට පරිපූර්ණත්වයෙන් ඉන්න මිනිස්සයා මොකද මේ කාමර දෙකේ පොඩි ගෑක් හදාගෙන ෆෑන් එකක් හයි කරගෙන ඒකෙන් එයා මහා පූර්ණත්වයක් පෝසත්කමක් එයා දකිනවා. මම මේ මේක කියලා දෙන්නේ මොකටද කියලා දන්නවද? ඔබේ ශක්ති ප්‍රමාණයේ ඔබේ නිර්ණය තුළ ඔබ පෝසත් කියලා හිතන එක නෙවෙයි තියෙන්නේ කියලා. ඒ ඕක අනිත් අයට පොඩ්ඩක් ඕක ලොකු වෙලා ඕක පොඩ්ඩක් ලොකු කරලා එයා සතුටුයි. මාලිගාවක් වගේ හදාගෙන ඈ පැලස් එකක් වගේ හදාගෙන සතුටුයි. මම කියන්නේ එහෙම සතුටුයි තේරුමක් නෑ කියලා කියන්නේ මේ නිකන් බුදු මනස් කල්පිත සංඥාවක් සතුටු වීමක් පමණයි. එහෙම දෙයක් නෑ. මේ ආත්ම තෘප්තිය කියන එක මිනිස්සයාගේ ශක්ති ප්‍රමාණයට එයාගේ උපරිමේ එයාට ලැබෙන විදිය. එයාට ලැබෙන විදිය. දැන් ඔබේ ආත්ම තෘප්තියක් මෙතන තියෙනවනම් මා හරි උගතා මා හරි ජගතා කියලා තියෙනව නම් ඒ ඔබේ කීනේ ප්‍රමාණය. හැමෝම කියන්නේ මගේ සිහිනේ මට දකින්න ඉඩ හරින්න කියලා. ඉතින් අපිට ඔය සිහිනේ දකින්න ඉඩ හැරලා ඉන්න දෙන්න පුළුවන්. නමුත් ඔය ඊනේ කෙලවරේ ඔබ හිතනවට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන නිසා වේලාසනේ බුදුරුව ඇවිල්ලා කියනවා ඔබේ සිහිනේ ඔබ සිතන පරිදි නැත. ඔබේ සිහිනේ ඔබ පතන පරිදි නැත. ඔබේ සිහිනේ සිහිනයක් මයි සැබෑවක් කියලා දැනට තේරුණාට මිනිස්සුන්ට කිව්වොත් මේ විදියට බහලා මිනිස්සු ඔයගොල්ලෝ දකින්නේ හීනයක්. සියලුම ආගමිකයෝ සියලුම වාර්ගිකයෝ ගෙන්නල කැඳවල ඒගොල්ලන්ට කියනවා මිනිස්සුනේ ඔබ ඔය දකින්නේ හීනයක්. මිනිස්සු පිළිගන්නවා. පිළිගන්නේ ඇයි? හේතුව මිනිස්සු නීති. හීනයක් දකින්නවා කියන එක පිළිගන්නේ නැහැ. නිදි කිව්වට දැන් ඔබ ඔයත්ට කිව්වට ඔයත් නිදි කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. මොකද කියන්නේ ඇත්තටම නිදි. දැන් නිදි කියනකොට ළඟට හොදවට ගොරොත්යල්ලද ඉන්න මිනිස්සු එක්ක ළඟට ගිහිල්ලා මේ ඔයා නිදි කියලා කිව්වට ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ. මොකද ඒ මනුස්සයා හැරෙනකන් දන්නේ නැහැ නිදා කිව්වද කියලා. ඇරුවට පස්සේ දන්නේ මං කලින් නිදි කියලා. ඉතින් ඒක එහෙම තමයි වෙන්නේ. සත්‍ය අවබෝධ වෙනතුරු දන්නේ පුතජන භව තුළ මුතුවක් තියෙනවය. පුතජන භව තුළ නිින්දක් තියෙනවය. පුතජන භව තුළ ඔව් සිහිනයක් තියෙනවයි කියලා පිළිගන්නේ හීනය. ඉතින් ඉල්ලන්නේ මගේ සිහිනේ මට දකින්න ඉඩා දෙන්න කියලා. ඔය නිදා ගන්න නෙමෙයි ඕන. ඔය නිින්දෙන් ඇහැරෙන්න. ඒ සත්‍ය අවබෝධ නොකළ හැම කෙනෙක්ම මේ මොහොතේ හීනේ දකින්නවා. ඒ හීනේ තුලදී හීනේ හීනයක් නෙමෙයි. හීනේ හීනයක් වෙන්නේ අවදි වුණාම. හීනේ දකින්නකම් හීනේ තුල තියෙන්නේ මොකද්ද? හැබෑවක්. හීන දකිද්දි හීන දකින්නකම් තිබෙන්නේ හැබැයි වාක්‍යයක නිදාරිය දාගෙනයි තියෙන්නේ බය වෙන්න. එක්ක ලොකු කෑමක් කාලා තොලගඩක් විතර දාගෙන නැගිටිනවා. එක්ක කොයි හරි සතෙක් පස්සෙන් එළවල දුවල දාඩිය දාගෙන බය වෙලා නැගිටිනවා. හීනේ හීනයක් වෙන්න හොදුණා. එහෙනම් ඉතින් මේ ලෝකේ මේ පොදු සත්‍යයට හීනේ හීනයක් කරගන්න පුළුවන් කම තියෙනවා කියලා ලැබුවා. සියල්ල දන් දෙන්න සියල්ල අතහරින්න. දිලින්දන්ගෙන් දිලින් දෙක් වෙන්න. දිලින්දන්ගෙන් දෙක් කියන්නේ හිඟන්නන්ගෙන් හිඟන්නෙක් වෙන්න. ඒ හිඟන්නන්ගෙන් හිඟන්නෙක් වෙන්න කියන්නේ හිඟන්නටත් තියෙනවනේ පොල්කටයක් හිටිය. රෙදි මල්ලයි තියෙනවා. හිඟන්නන්ගෙන් හිඟන්නට නෑ. ඇයි එහෙම වෙන්න කියන්නේ? මෙන්න මෙහෙම හිතනවා නම් හොඳයි. මේ ලෝකේ රැස් කරලා තියාගන්න මේ සංස්කාරක ධර්ම. අර එක එක බෝම්බ වර්ග තියෙනවනේ. අත් බෝම්බ තියෙනවා, ක්ලේමෝ බෝම්බ තියෙනවා, න්‍යාස්තික බෝම්බ තියෙනවා. ඔය පොඩි පොඩි ලොකු ලොකු බෝම්බ පොඩි පොඩි එක එක ඒවා නම් වලින් ඔය කියන බෝම්බ වර්ගයෙන් ඔය බෝම්බ වටේට එල්ලගෙන හරි එහෙම නැත්නම් වටේට එකතු කරගෙන හරි ඉන්න මිනිස්සෙක් වගේ තමයි මේ පුදුම බව තුළ සංස්කාර ධර්මය රැස් කරගෙන ඉන්න මොහොත. ඔය සංඥාවෙන් අල්ලගෙන ඉන්න දේවල් බෝම්බ වශයෙන් සලකන්න පුළුවන්. ඒ කියන්නේ එකින් අදහස් වෙන්නේ කවදකරි ඒව පුපුරා යනවා. කවදකරි පුපුරා. ඒ කියන්නේ අහිමි වෙලා යනවා. ඒ බෝම්බ ටික එකතු කරගත්තට පස්සේ ලොකුම බෝම්බේ බවට පත් වෙන්නේ උඹ. ඊට පස්සේ තමයි කියන්නේ එයා හරි බෝම්බයක් කියලා කියන්නේ ඒක. ආවෝ එයාට නම් මොකක් කියන්න බෑ, එයා හරි බෝම්බයක් කියලාද නැද්ද? ඒ කියන්නේ බෝම්බ පොකුරා යනවා. ඒ බෝම්බයක් හැදෙලා ඒ වාසය කරන්න මේ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට ශ්‍රාවිකාවක් හැටියට වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ බෝම්බයක් කියලා වාසය කරන්න. මේ වචනව කියන ගල්ගිරි වලින් ගැහුවට ඒ වචන නැමැති ගල්ගිරි වලින් ගැහුවට වදින්න ඇති සීමාවක උඩට යන්න ඕන. දැන් අපි අතින් ගල්ගිරියක් ඔබට උඩ විසි කරන්න කියලා කිව්වොත් ඔබට පුළුවන් ද ගල්ගෙඩියකින් ගහන ෆ්ලයිට් එකකට? බෑනේ. හඳට ඉරට ගහන්න බෑ. එතකොට මේ ගල්ගෙඩිය යංගෙසි අපිට විසි කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියෙන. ඒ ශක්ති ප්‍රමාණය තමයි උඩ විසිරීම. එතකොට මේ වචනේ එහෙමයි කියන්නේ. මේ වචනය පුජ්‍යලයකට විසි කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියෙන. ඒ ශක්ති ප්‍රමාණය තුළ යා හිටියොත් ඒ වචනය දැන් හසු වෙනවා. ඒ වචනේ ශක්ති වදින්නේ නැති සීමාවේ ආයතෝ ඒ වචනේ එයාගේ වදින්නේ නැහැ. හරියට අර සඳ වගේ බබදන්න. හිරු වගේ බබදන්න. ඒ මේ ලෝකේ ඉන්න මිනිස්සු එකතු වෙලා ඔක්කොම ටික දඬු පොළු ගල් මුගුරු අරගෙන පහර දෙනවා මේ ඉරටයි හඳටයි. වදිනවද? වදින්නේ නැහැ. ආන් මේ වගේ කියන ආර්ය ශ්‍රාවකය. මේ ලෝකේ මිදිච්ච කෙනා, මේ ලෝකේ ඉවත් වෙච්ච කෙනා, මේ ලෝකේ තුල ඉඳගෙන අර ගල් මුළු වලින් පහර දුන්නට ඒ නොකෙවෙන සීමාවක නොවදින සීමාවක වාසය කරන. අන්න එකට කියන ඉන්ද්‍රිය විශේෂ කොටසින්. රූප නැමැති ගල් ගෙඩිය ආවට, ශබ්ද නැමැති ගල් ගෙඩිය ආවට, ගන්ධ නැමැති ගල් ගෙඩිය ආවට, රස නැමැති ගල් ගෙඩිය ආවට, ස්පර්ශ නැමැති ගල් ගෙඩිය ආවට, ඕ සිතුවිලි නැමැති ගල් ගෙඩිය ආවට ඒ සිත නිරෝධයි සිතෙහි වදින්නේ නැහැ. බලන්නේ නොවැදී වාසය කරන්න පුළුවන් ගුණය ඔබතුළු පහළ කරගෙන සුළු මොහොතක් ඒ ධම්මානුපස්සනාවේ වාසය කරන්න, ධර්මයේ මෙනෙහි කරමින්, ජීවිතය ගැන මෙනෙහි කරමින්, වේදනාව පිළිබඳව මෙනෙහි කරමින්, ශරීරය ගැන මෙනෙහි කරමින් සතර සතිපට්ඨානය වඩන්න ටික වෙලාවක් සම්සුන්. ඔබේ සංඥාව නිරෝධයට පත්ව තිබෙනවාද? එහෙම නැත්නම් ඔබ තවමත් යම් සංඥාවක් අරගෙන වාසය කරනවාද? ඔබට මේ දේශනාව අතහැර ශ්‍රවණය කිරීමේ හැකියාව පහළ වෙන්න ඕන. යමෙකුට වචන අතහැර දේශනයක් ශ්‍රවණය කිරීමට හැකියාව පහළ කර ගන්නවා නම් අන්න ඒක තමයි වටින්නේ. පුංචි උදාහරණයක් කියන්න තියෙන මේ ආර්ය මාර්ගයේ පිහිටි කෙනාගේ ලක්ෂණය. මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා තමන්ට නොහොඳ කරන, අවැල කරන පුද්ගලයෙක්. ඉතින් එයාත් එක්ක වරින්ම අමනාප වෙවි අමනාප වෙවි ඉන්නවා. ඒක අමනාපකමක් තිබුණත් ඒක නොපෙන්වා ඉන්න මොහොත වෙලාවේ පස්සේ අමනාප වෙලා යන්නේ. යම්කිසි තදින්ම තමන් අමනාප වුණයි කියන කාරණය පෙන්වන්න ක්‍රමවේදයක් තියෙනවා. අනුගමනය කරන මිනිස්සු. ඒ තමයි ඒ කෙනත් එක්ක රණ්ඩු කරන්නෙත් නෑ, වාද කරන්නෙත් නෑ, නිවැරදි කරන්නෙත් නෑ, දෙයක් ගන්නෙත් නෑ, දෙයක් දෙන්නෙත් නෑ. කිසිම දෙයක් ගණදෙනුවක් කරන්න නැති කියන මට්ටමට යනවා. ගිහින් නිහඬව ඉන්න පුළුවන්. එහෙම අයින් කරපුවයි නැද්ද? ඉන්නනේ. ජීවිතේම ඉන්නවා. ඊට පස්සේ කොච්චර සිතුවිල්ලක් ආවත් ඒගොල්ලොත් එක නිවැරදි කරන්න හරි කියලා කතා කරන්න හරි නිවැරදි කරන්න නැහැ. කිසිම ගනුදෙනුවක් නැහැ. ආන් ඒ වගේ මේ සංස්කාර ලෝකයත් එක්ක තරහ වෙනවා. ආන් ඒ වගේ මේ සංස්කාර ලෝකයත් එක්ක ඊළඟට සිතුවිලි පහළ වෙනවා. රූප පහළ වෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහළ වෙනවා. හරි කියන්නේ යන්නේ නැහැ. වැරදි කියන්නේ යන්නේ නැහැ. ගණදෙන කරන්නේ යන්නේ නැහැ. හදන්නේ යන්නේ නැහැ. ඕනේ. අපිට මෙයාත් එක්ක කරන්න බෑ. සේවකෙක් වුණත් ආයතනයක එයා හදා ගන්න පුළුවන් කියලා හිතනකන් තමයි හරි සැර කරන්නේ. හදා ගන්නත් බැහැ කියලා තේරුනොත් එහෙම මොකද කරන්නේ? ඔබේ සේවය අනවශ්‍යයි කියලා ලියුමක් දෙනවා. නෑ සර් මම මෙතන හොඳට වැඩ කරන්නේ. කමක් නෑ. එළියම වෙලා ඉවරයි. ඒ වගේ මේ සංස්කාර ලෝකයේ තුල ඔබ දිගින් දිගටම සිදුවෙන රැවටීම මුලාව තේරුම් අරගෙන ඔබේ සේවය අනවශ්‍යයි කියන ලියුම දෙන්න පුළුවන් කම තියෙනවා. කාට දෙන්නේ? ධර්මයේ විසින් ලබා දෙනවා ඔබට. තමන් ළඟ ඉඳගෙන තමන්ගේ සේවය අනවශ්‍යයි ලෞකිකටත් කියලා තමන්ම ධර්මයෙන් පිළිතුර ලබා දෙනවා. මගින් වැඩක් නෑ මට. ඔබ ඒක තේරුම් අරගත්තද? තමන්ගෙන් තමන්ට වැඩක් නෑ කියලා. තියෙනවා කියලා හැඟෙනවා. නෑ ඉතින් කාලය ගිහිල්ලම ප්‍රත්‍යක්ෂ කරලා බලාගන්න පුළුවන්. වැඩක් තියෙනවද කියලා. මේ සංඥාවක් අල්ල ගැනීමෙන් පලක් නැති බවම හාත්පස තේරුම් කරන්න. දැන් ඔබට හරි වේවා, ඔබේ දරුවෙකුට හරි වේවා, යමෙක් කියනවා ඔය යාළුව ආශ්‍රය කරන්න එපා, ඔය යාළුව හොඳ නැහැ, ඔය යාළුව හොඳ නැහැ කියලා. නමුත් එයාට හැඟීමක් නැහැ ඒ ගැන. හොඳ නැහැ කියලා ඒක අම්මා හරි තාත්තා හරි ඇලීටික් හරි කියන්නේ, ගුරුවරයෙක් හරි. එයාට හැඟීමක් නැති වෙන තාක්කල් අර යාළුව හොරෙන් හොරෙන් ගිහිල්ලා හැයි ආශ්‍රය කරනවද නැද්ද? ආශ්‍රය කරන පොඩි කාලේ අපිත් එහෙම අර යාළුවත් එක්ක සෙල්ලම් කරන්න පාන් ගලවුවා. අපිට පිටබාන කොයි වෙලාවකද ආශ්‍රය ගන්න දෙන්න පෑන්නා. ගිහිල්ලා සෙල්ලම් කරන යාළුවත් එක්ක නානවා, වැලිපත් වෙනවා, නේද? රණ්ඩු කරනවා. හැබැයි එයාටම කාලයක් ගියාට පස්සේ තේරුම් ගන්නවා මේ යාළුවෝ හොඳ නෑ කියලා. එතකොට මොකද කරන්නේ? එයා හොරෙන්වත් ඒ යාළුවා ආශ්‍රය කරන්න යන්නේ නෑ. පෙනී ආශ්‍රය කරන්න යන්නේ නැහැ, හොරෙන් ආශ්‍රය කරන්න යන්නේ. ඒ නිසා මේ සංස්කාර ලෝකේ මේ මම අනේ මමත් සැබෑ දුර්වලතාවය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේ අපි බුදුහාමුදුරු කොච්චර දුකයි දුකයි කියලා කිව්වත් අර වැඩි හිටියා කියනවා වගේ, අම්මා තාත්තා කියනවා වගේ, මා මෑණියන් වහන්සේනේ කියන ඔය සංස්කාර ලෝකේ ආශ්‍රය කරන්න එපා, මේ ලෝකේ නිත්‍ය කරගන්න එපා, මේ ලෝකේ උපාදානය කරගන්න එපා, මේ වචන උපාදාන කරන්න එපා, මේ දෘෂ්ටි උපාදාන කරන්න එපා, මේ සම්මතිය උපාදාන කරන්න එපා, කෝරේ වේශ තදින් අල්ලගන්න. මේ මගේ ආගම, මේ මගේ ජාතිය, මේ මගේ වර්ගය, මේ මම 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 කියලා බොළඳ බුද්ධිය, ලොකු බුද්ධියක් ඥානයක් නැති මිනිස්සුව ග්‍රහණය කරනවා. ඔය ආගම්වාද, ජාතිවාද, කුල මාන ආරෝපණය ඔක්කොම වාදි තියෙන්නේ හීන බුද්ධියක් තියෙන මිනිස්සුලා. තේරෙන්නේ? දැන් අපි ප්‍රධාන පූජකයෝ වශයෙන් එකතු වුණාම ටිකක් පොතපත කියවුව දැනුගත් පොඩ්ඩක් ජීවිතයේ ලෝකේ හා පිළිබඳව අවබෝධය තියෙන අය ප්‍රධාන පූජකයෝ වශයෙන් අපි එකතු වෙලා කතා බහ කරන අවස්ථාවක් තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ලාබාල මෝඩ මිනිස් සමාජයේ අතර ඉන්න අයගේ අතර තියෙන ගැස්සන ඒකක්වත් නැහැ. කුඩු මොකටද තියෙන දාර්ශනික සාකච්ඡාවක් විතරයි. මට හම් වෙනවා සරුවාගමක වැඩසටහන් වලට ගියාම මේ රටේ ඉන්න ප්‍රධාන පුරුෂාරිතුමන්ලා, පියතුමන්ලා, ඒ මාමුලිතුමන්ලා හම් වෙනවා. නැතනම් මේ කරන්න තියෙන දාර්ශනික ස්වභාවයක් නිසා මේ සාමාන්‍ය අර මෝඩ මිනිස්සුගේ තියෙන මේ ජාති ආගම් වේදි නැහැ. අර ඇඳුමේ විතරයි වෙනස් තියෙන්නේ. එහෙමනම් ගැටුමක් තියෙන තැන බුද්ධිහීනතාව තියෙනවා. ඒ නිසා මේ රට ඒවා මොන රටක් හරි ඒවා ගැටුම් නැති කරන්න නම් ඔය සාමයේ ගීත ගායනා කරලා හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ඥානය සහනාධාරකසේත් ලබා දෙන්න. ඒසක් කරන් තියෙන්නේ පුළුවන් නම් අපේ පූර්ණ නිදහස පිටපත් කෝටි දෙකක් මුද්‍රණය කරලා දෙන්න පුළුවන් නම් මේ රජයට මේ රටේ මිනිස්සුන්ගේ ඔළුව හැදෙනවා. ඒක දහපාරක් කියවුවනම් ඔය මොකක්වත් ලෝකේ ගස්සන බිහිරෙන්නේ නෑ. මිනිස් ජීවිතයක තියෙන යථාර්ථය, ආධ්‍යාත්මික ගුණය ඒ පොතෙන් විදහාගත් කරනවා. ඒ පොත කියවපු මිනිස්සුන් ළඟ සැබෑ ශ්‍රද්ධාව කියන්නේ ඥානන්නේ තෝ කියවුවා ශික්ලක ප්‍රශ්නකට ගන්න විදිහක් නැහැ. මම ඒක හොඳම කියන්නේ සියතරයක් කියලා නෙවෙයි කියලා. මොකද හේතුව හේතන් නැතනම් සයි අපිට බොහොම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත මිනිස් සමාජය වලට අදුමතරේ ඔබට ලබා දෙන්න උවමනාවක් තියෙනවා මිනිස්සු මේක සල්ලි දීලා අරගන්න එක පාඩක් තියෙන්නේ අපිට නොමිලේ දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කල්පනා කරමින් ඉන්නවා පුළුවන් තරම් මේක සමාජයට ලබා දෙන්න පළවෙනි පාර කියවල මේක ඇඳපල්ලේ වීසි කරනවා ආයි දෙවෙනි පාර ඇඳපල්ල අර අතුගාන වෙලාවට අහු වෙලා ගියවන තුන්වෙනි පාර ඕක වැඳ වැඳ කියවන අනිවාර්යෙන් ඒ ක්‍රමේ මම දන්නවා ඒ නිසා මම මේක ගැන සංකේතපත් වෙන්න පළවෙනි පාර කියවල ඇඳපල්ල වීසි කරනවා තමාරේ පුස්තකාලේ තියෙන ඇඳපල්ල ඒක ඇඳපල්ල තුන්වෙනි පාර අධිපති කාරවට අවුලක් කියවනවා හතරවෙනි පාර ලැඳ ලැඳ කියවනවා ඊට පස්සේ ඒ පොත විතර වටින පොතක් මේ ලෝකේ තවත් නැහැ කියලා කියවෝයි මනුස්ස සිතේ හැටි එනිසා ඔබට ඔබේ ජීවිතේ ආලෝකමත් කරන ඔබේ ජීවිතේ පැහැපත් කරන එකම එක වාසනාවන්ත පහළ ආලෝකීය ප්‍රඥාව නෝන ප්‍රඥාව නැති කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්නේ සත්‍ය අවබෝධයේදී ප්‍රඥාවත් නිරෝධ වෙනවා සත්‍ය අවබෝධයේදී ප්‍රඥා නිරෝධයෙන් ලබනවා ඒ ප්‍රඥාව කියන්නේ කොච්චර හරි දැනගන්නද එතකොට මේක දැනගන්න දෙයක් නැහැ කියන පූර්ණ අවබෝධයක අනිත්‍යතාවයට එනකොට එයා ප්‍රඥා නිරෝධය කරනවා. ඊට පස්සේ අර දැනගන්න දෙයක් නැහැ. විමසන්න දෙයක් නැහැ, අහන්න දෙයක් නැහැ, දැනගන්න දෙයක් නැහැ කියලා තැනට තමයි අවබෝධය පූර්ණත්වයට පත් වුණාට පස්සේ එයා සංසිද්ධ වෙනවා. මේ ලෝකයේ මේ දර්ශනය හොයාගෙන යන ඉඩ දෙන්නේ අර මේ රටේ හිටපු ගායකයෙක් දැන් පොඩ්ඩක් පිස්සු වැටලා ඉන්නවලු දමිත් අසංක කියලා ඒ අපේ ගම්පැත්තේ කොල්ලෙක් ඌ මහාන වෙන්න ආතල් පොඩි කාලේ ඉඳලා ඌට මහාන වෙන්න දෙන්නේ ඔබ ගායකයෙක් වෙලා ගංජ ගගා හරි බින්දු කියලා අපිට සල්ලි දීපන් ඒක තමයි ඥාතිගේ පරමාර්ථය ඔබ මහාන වෙන්නේ බෝ රට වටේම ගිහිල්ලා කුඩු ගගහ ගංජ ගගහ වුණත් කමක් කුඩු ගහන්නේ නැහැ ගංජ විතරලු බොන්නේ ගංජ ගගහ රින්දු කියලා අපිට හම්බ කරලා දීපත් ඔය මහාන වෙන්නේ එහෙම නෙවෙයි සංඝාරයේ කුඩ වෙන්නේ මේ පුදුම ප්‍රශ්නයක් මේ රටේ තියෙන්නේ දැන් මේ මම මහාන උනේ මගේ උමනාට ඥාතිවත් එක එකක් මේ මහාන වෙන්න කැමති උඹ බැලුවේ අපේ කරත් එක බඳලා වැඩද තොර අපි උපායශීලී වෙන්නේ නේ කොල්ල උපායශීලී නේ ඌ පිස්සෙක් වගේ සිරුරක් පෙරෝගෙන කන්දක් උඩ ඉඳලා ඇරෙන් මේ ඇවිදලා මේ අල්ලගෙන ගිහිල්ලා ඌ මානසික රෝගයක් කියලා හිරෙන් දාලා ලොකු ප්‍රශ්නයක් කරලා ඊට පස්සේ කවුද හාමුදුරු කෙනෙකුත් ඔන්න අල්ලලා තියෙනවා හවල් හාමුදුරුවෝ බනහලා තමයි ඌ පිස්සු වැටුනේ කියලා මොහු බුද්ධ කාලයේ සිද්ධ වුණා මහරහෙල දෙන්න නැත්තම් කන්නේ කියලා නොකන්න තියන. මේ ධර්මය අහන්න එන මට සමහර අයගේ ගෙවල් වලින් අවසර දිනනවා සමහර අයගේ අවසර නැහැ. සමහර මහත්තුරු එනකොට නෝණලා කැමැති සමහර නෝණලා එනකොට මහත්තුරු අකමැති. ඇයි මෙච්චර මේ ධහමට විරුද්ධ? එතකොට ඒ ඔකුගේම විරෝධතාවයෙන් මිදිලා ඔබ මෙතෙන්ට ආවට පස්සේ මේ නිවන් දකින්නට ඊළඟ විරුද්ධකාරය කවුද? ඔබේ සිත ඔබට විරුද්ධයි. තේරෙන්නේ නැහැ. මම මවත් අර උපගේම විරෝධතාවයන් වලින් මිදලා යාළුවන්ගේ මිදලා මිත්‍රයන්ගේ මිදලා එතෙන් මගේ ඉන්න හොඳම යාළුවෙක් කියපු කතාව තමයි බලාපොරොත්තු බං ඔබ මහා නේ ඔබ කියලා ආවා. මම ගෝ වැඩන්නේ මම මේ ජීවිතේ මම ඒක මහා නේ. බලාපොරොත්තු මේ අපිට වගේ දෙඹට ටංගාල කෙල්ලෙක් මම සෙට් කරගන්න පුළුවන් නේ. උට කෙල්ලෙක් සෙට් කරගන්න බැහැ. ඉතින් මම දැනන්නේ ඒ කාලේ කෙල්ල ගොඩක් හිටු නිසා එකක්වත් අගේ වුණේ නැහැ. වැඩි නිසා දාලා මහා නේ. අමාරු නෑ. ඔට්ටුවක් දාලා ඕන කෙනෙක් එක්ක මේ කතා කරනවා. අතර අත දෙක ඉස්සර එහෙම කරනවා අපි ඔට්ටුවක් දාලා අරගෙන යන්න මේක ඇති කරලා නු කීයක් ඔට්ටුද කියලා අල්ලන්න තියෙනවා. ඒක කරන්නේ හරි උපාය මානික ගැල්ලම ළඟට යනවා. ගිර ගැල්ලමයට කියනවා මේ ළඟ මම පොඩි ඔට්ටුවක් දාලා ඉන්නේ මොකද්ද කියලා. මම වාගේ හදින් ගන්න ඔට්ටුව දෙන්නොත් මට රුපියල් 100ක් හම්බ වෙනවා. ඒක නිසා මම ආට 50ක් දෙන්නම් මම 50 ගන්නවා. මොකද කියන්නේ දැන් අර බලන් ඉන්නවා මට අතරාතු දෙන්න විතරේ තියෙන්නේ කියලා. අයියෝ ඔබ සිම්පල් නේ අයියා මම දෙන්න කියලා. ඉතින් මම රුපියල් 50ක් කියලා දුන්නා. රුපියල් 50යි. මම අදිට ගිහින් ඒ ලරුපියල් 100 අරගෙන තාප්පි දා ගන්නවා. ඊයර ඉන්ටර්නෙට් දෙන්නේ. නිකන් ගිල්ලලා නෙවෙයි මුටි ගන්න. ඒ නිසා හරම සාකච්ඡා කරලා ඉස්කෂන් එකක් කරලා ඔත්තු කරලා තියෙන මොකද කියන්නේ. ඉතින් මේ ජීවිතේ නිදහස ලබන්න නිදහසක් නැති හැටි. ඉතින් ඒකට තමයි මාර බලවේග මාර බන්ධන කියලා කියන්නේ. මාර බලවේග මාර බන්ධන. ඒවා නිදහස් වුණාම හරි අමාරු. අපිට ඇඬෙන්න ආවා. මොකද මේක තේරුම් ගන්න කියලා. අපි දත් පිටි කාගෙන මේක ගැන කල්පනා කළා. මේක අවබෝධ කරගන්න නැතුව මම පස්ස බලන්නේ නැහැ කියලා බැලුවා. ආනන්ද මහරහතන් වහන්සේ බුදුහාමුදුරුව පිරිනුවන් පාලා මේ උතුම් සද්ධර්මයේ පූර්ණත්වයට පත් වෙන්න තුන් මාසයක් තිස්සේ අපරිමිත වෙහෙසකල අවසානයේ දෙම්මට වෙහෙසයි කියලා හිතලා උන්වහන්සේ වීරියත් අත්හැර දාලා පොඩ්ඩක් විවේක ගන්නවා කියලා හිස තියෙනකොට මම අවබෝධය පහළුණා. එහෙමනම් ඔබේ අර නොබසු බස්නා උත්සාහය සුභහින් නැති උත්සාහය දිගටම තිබුණොත් ඒ තුලින් ඔබට ওই මොහතකාරී සත්‍ය අවබෝධ වෙනවා. මාදුල දිවිච්ච අධික වීරියම තමයි මට සත්‍ය අවබෝධ කරගන්න දෙන්නේ. ඒ වීරියම තමයි වරකට බාධා වෙලා තිබුණේ. ඒ වීරියම තමයි ඒ බාධාව මම වැඩ පවත්වා ගත්තේ. වීරියත් අත්හරිනවා. සම්මා වායාම කියන තැනදී වීරිය අත්හැරීම සිද්ධ වෙන්නේ. ඉතින් කුමක් සඳහා වීරිය කරන්නද? අනිත්‍යන ලෝකය කුමක් සඳහා කුමක් හඹා ගන්නද? එතකොට නිවන නිට්ටයයි නෑ. අනිත්‍යයේ ප්‍රතිඵලය නිර්වාණය කියන්නේ අනිත්‍යයේ ප්‍රතිඵලය. නිත්‍ය කරගන්න පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ බලන්න මේ අල්ලගෙන ඉන්න. මේක අල්ලගෙන ඉන්නේ ඉන්න පීඩාව වේදනාව. කොච්චර වටිනා වුණත් මේක රත්තරන් මේ කෑල්ලක් කියලා හිතුවත් අපි රත්තරන් කිලෝ එකක් රත්තරන් කිලෝ එකක් මෙහෙම දවසක් අල්ලගෙන ඉන්න පුළුවන් නෑ. වේදනාව නම් පීඩාව නම් අපි තරන්නේ තියෙන තරිනවා. ඒක පැහැදිලි වෙනු කියන එකට හම්බෝ යම් තැන ඇති නිවනක් මම දැකලා තියෙනවා අපේ ගම්වල මිනිස්සු ඔළුවට තියාගෙන මලු ප්‍රවාහන පහසුකම් නැති කාලවල කොන්ද තියාගෙන ඔළුවේ තියාගෙන ගොඩාක් දුර මලු අරගෙන යනවා තිරිණි අය ඒ වගේම ගැහැණු අය දැන්නේ අපිට ඔළුවේ වතුර ගේන්න දකින්න නැහැ කුකුලේ වතුර ගේන්න කාන්තාව දකින්න නැහැ අපි මේ ගම්මානවල අපි දැක්කා ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ හරි කුකුලේ වතුර ගේන්න ඒ නිසා ඒ ස්වභාව ධර්මයෙන් මේ ශක්තිය දැන් විඥානයේ අදරගෙන තියෙන්නේ ඒ ශක්තිය කාටවත් උවමනා නැහැ කියලා. මේ ශක්තිය නැහැ මිනිස්සුන් අතර දැන්. ඒතකොට මේ මිනිස්සු මේ මල් ඒ කල බිමින් තියලා හම්මෝ යන්තම් නිවනක් හම්බුනා කියලා. මං හිතන්නේ මම එදා නිවන් අවබෝධ කරගත්තේ උත්තේ හිතන්න බැරි කම නිසා තමයි කාලයක් ආවේ. මේකයි නේද? වටින දෙයක් ප්‍රයෝජනවත් දෙයක් ඔළුවට තියාගෙන ආවා. වටින ගමක් නැති දෙයක් කරේකෙන් යන මනුස්සය දැකලා තියෙනවා. නැහැ. වටින ගමක් තියෙන දෙයක්මයි මනුස්සයෝ කරේ තියාගෙන යන්නේ. ඒ කියන්නේ එයාට හැංගෙන්න ඕන. මේක වටිනාකමක් නැහැ කියලා. දැන් සමහර වෙලේ නාට්‍යම් වල ඉන්න මේකට රුපියල් 10ක් දෙන්නම් අතෙන්ට ගෙනියන්න කිව්වම එයා කියනවා 10ට බෑ. මේක දෙන්න ගෙනියන්න නම් 100ක් ඕන. මේක බර වැඩි. 10ට බෑ. 100ද? ඔව් 100ට ඕක. එයා නාට්‍යාමිකම බාර ගන්නවා 10ට නෙමෙයි 100ට. තේරුණාද? ඔබ නාට්‍යාමිකම බාරගත්තේ කීයටද? ඒ සමාන රස්සාවල් තියෙනවා. ඒක නෝ ඉල්ල කියනවා මේ වැටුප මේකට වැටුප රුපියල් 30,000යි මාසෙට. 50,000යි කියලා උන් කියයි. 10,000යි උන් කියලා කියයි ඒක වැටුප් තියෙනවා නේ ඒක සේවාවල සමහර අය ඉල්ල කියන. මේක අමාරු මේ ගන්න. ඒ තරම් අතහමිකම බාර ගන්න. ඔසි කියන මේ ගන්නද පුළුවන්. දැන් මේ රටේ නෙමෙයි දැන් පිටරටට ගිහිල්ලා සෞදි අරාබිය වගේ රටක ගිහිල්ලා පවා දැඩි අනන්ත දුක්ඛිත තත්ත්වයකට හරි එහෙම නැත්නම් කොරියාවට වෙන රටකට හරි ගිහිල්ලා අනන්ත දුක්ඛිත සීතලෙන් පීඩා විඳින දුක්ඛිත තත්ත්වයකට හරි පත් වෙනවා වැටුප 3යි 4යි 5යි නා ලක්ෂ 3ක් 4ක් 5ක් වගේ වෙනකොට අයින් ගානක් එමන මේ ලෝකෙ හැම කෙනෙක්ම මේ නාට්‍යාවේ වැඩේ බාර ගන්නවා යම් කිසි වෙලාවකට. අපිට මොනම හරි හේතුවකින් තේරුණා මොනම ගානක් දෙන්නත් මේ සංසාරෙ මේ ජීවිතේ මේ නාට්‍යාවේ තම වැඩන්නේ නැහැ. ධනය කර තියාගන්න එකත් වැඩක් නැහැ. ගෑනු කර තියාගන්න එකත් වැඩක් නැහැ. මොනම කේල් මලක් කර තියා ගන්න එක වැඩ නෑ කියලා තේරුම් ගියා. ඔබට ඒක තේරලා තියෙනවද? මොනවද මේ සංඥාවක් මේ කර තියා ගන්නේ? දැන් සමහර අය ඕනෝට වැඩි දරුවෝ කර තියාගන්නේ. මොකටද දරුවෝ කර තියාගන්නේ? දරුව තුලින් තමයි දැන් එයාගේ අභිමානය පාලනය වෙන්නේ. දරුව අහවල් තැනේ ඉන්නේ, දරුව අහවල් රටේ ඉන්නේ, අහවල් අහවල් තැනේ ඉන්නේ, අහවල් තැනේ ඉන්නේ කියලා ඉතින් එයාගේ අභිමානය නැගින්නේ තනිකර දරුවා ගැන කියලා. ඒකයි මේ දරුව කන පියාගන්නේ. අන්න දරුව අත්හැරලා යන දවසට අන්න දරුවා තමන් කියන දේ අහන්න කියන දවසට, අන්න දරුවගෙන් මිදිලා තමන්ට මිය යන සිද්ධ වෙන දවසට අන්න ප්‍රශ්න. මේ වටිනකම් හදාගත්ත පේන ලෝකයේ තුල දුකට හේතු වුණා. දුක කරපින්නා ගත්තම දැන් කියන්න පුළුවන් අනේ අපිට තාම මොකුත් තේරුන්නේ නැහැ මොනවද කියලා. කිසි දෙයක් තේරුමක් ගන්න එපා. තේරුමක් නැති බවම තමයි මේ කියන්නේ. දේශනා කරන්නේ තේරුමක් නැති බවම. කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්නවා. තේරිච්ච දේවල් ටික, ඒ කියන්නේ ගොනු වෙච්ච රැස් වෙච්ච කුණු ටික, සංස්කාර පොදි ටික බිමට හරවන්න. ක්‍රියාවෙන් බෑ නිවන් දකින්න. දෙපයින් නිවන කරා යා හැකිද? දෙපයින් නිවන කරා යන්න බෑ. ශ්‍රමණයෝ බාහිරේ සිටිනවාද? ශ්‍රමණයෝ බාහිරේ. ආකාශේ පදන් නැති සමනෝ නැති බාහිරේ. ලෝකෙට සමානව ශ්‍රමණේක් නෑ. ශ්‍රමණේ දකින්න පුළුවන් ශ්‍රමණේකට විතරයි. ඔය පුදුන්නයි පොයනෝනේ අරය සෝවාන් වෙලා වගේ, මෙයා අනාගාමී වෙලා වගේ, අරය අරහත් වෙලා කියලා ඒක දුරු ඒවන්. වයි අඩුම තරමේ සරල ස්තනකදී වෛද්‍යවරයා වුණ ගන්නත් පුළුවන් වෛද්‍යවරයෙක්ට. එහෙමයි සඳහන් කරන්නේ. වෛද්‍ය විද්‍යාව දන්නේ නැති කෙනෙකුට වෛද්‍යවරයා හදන්න ගන්න පුළුවන්. බෑ, වෛද්‍ය විද්‍යාව හොඳට පතල දැනුවත් තේරගෙන ඒකට සාකච්ඡා කරද්දී තමයි දන්නේ මම වෛද්‍යවරයෙක්. මොකද යාළුවෝ තේරෙනවා ඒ සාකච්ඡා කතා බහින් පොඩ්ඩක් දුර යනකොට මෙයා දන්නවා. මෙයා වෛද්‍ය සිද්ධාන්ත දන්නවා. ඒ නිසා මෙයා මේ වෛද්‍යවරයෙක්. දැන් වෛද්‍ය සිද්ධාන්ත දන්නේ නැති කෙනෙක් කොහොමද කතා කරන්නේ වෛද්‍යවරයෙක් කියලා දැනගන්න? කතා කරන්නේ බෑ. ඒ නිසා කිසි තේරුමක් නැහැ පිටින් ඉඳගෙන අරය රහත් නෙමෙයි කියන තේරුමක් නැහැ. අරය රහත් කියන එක තේරුමකුත් නැහැ. ඒ නිසා මේ දෙගොල්ලම මොඩියු. අරය රහත්, අරය සෝවාන්, අරය සකදාගාමි, අරය අනාගාමි කියන එකක් මොඩකම. අරය එහෙම නැහැ. ඒක නැහැ. ਉਹ බොරු කියන්නේ. ਉਹ බොරු රහත්, ਉਹ බොරු මාර්ගඵලලාභී කියලා කියන එක වැරදි. දෙකම වැරදි. එයා රහත් කියන එකත් වැරදි. එයා මාර්ගඵලලාභී කියන එකත් වැරදි. මටත් කියනකොට මම දකින්නේ එයාගේ ප්‍රශ්නයක් කියලා. මටත් රහත් කියනවා, බුදු වෙලා ඉන්නවා. මං කියන මන්නේ මාර්ගඵලලාභී කියන්නේ පුතඥ නෙමෙයි. මං දන්නේ ඒක. මාර්ගඵලත් නෙමෙයි පුතඥත් නෙමෙයි. වෙන එකක්, අලුත් එකක්. බුදු වෙලා නැහැ. පදේ බුදුත් නැහැ. එපා. ඕන්නේ වෙන එකක්. මට දෙන්නේ වෙන එකක්. මොකද්ද ඒක? ආන්නේ එක තමයි. ආන්නේ එක කියන්නේ මොකක්ද? ආන්නේ එක. හොඳයි ඒක. කාටවත් අල්ලගන්න කොලර් එකක් ඉතුරු කරලා නැහැ. කොලර් එක නිකන් තමයි අල්ලගන්නේ. එයා මිනිස්සුන්ට අල්ලගන්න පුළුවන් නැහැ තිබුණොත්. මේ අල්ලගන්නේ ඕක අල්ලගන්න පුළුවන්කම තියෙන්නේ ඒ හැටි නුවණක් තියෙන මිනිස්සුන්ට විතරයි. ඒ හැටි නුවණක් තියෙන මිනිස්සුන්ට ළඟ ලෝභ ද්වේෂ මෝහ නෑ. ඔබ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට ළඟ ලෝභ ද්වේෂ මෝහ නෑ. ඔබ තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට ළඟ තමයි. ඒ නිසා මේ ආර්ය ධර්මය ලෝක ප්‍රඥාවන්තයන්ව පමණක් ඇසෙන්නට, අඥානයන්ව නොඇසෙන්නට දේශනා කරන්න හැකියි. ආර්ය ධර්මයේ ප්‍රඥාවන්තයන්ව පමණක් ඇසෙන්නට, අඥානයන්ට නොඇසෙන්නට දේශනා කරනවා. ඒ මනුස්සක තේරෙන්නේ නැහැ මනුස්සෙ. මොකද යෝයි කියන්නේ? කියන බලාගෙන ඉන්නවා විතරයි. ගන්නවා කියලා ගත්තා. අවබෝධ කරගන්නවා කියලා අවබෝධ. ඒ නිසා මම මේ දේශනා කරන්නේ සත්‍ය නොවේ මුලින් කියනවා. මම මේ දේශනා කරන්නේ සත්‍යයෙන්. මේ මා දේශනා කරන්නේ අසත්‍යයට ප්‍රතිවිරුද්ධ වූ සත්‍යයට ප්‍රතිවිරුද්ධ වූ අසත්‍යද නෙවෙයි. මේ අසත්‍යත් සත්‍යත් කියා බෙදාගෙන කරන්නා වූ සත්පුද්ගල ආත්ම ස්වરૂපය තුළ ඇති අවිද්‍යාව. මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා බෙදෙන ආත්ම පුද්ගල සත්පුද්ගල ආත්ම ස්වરૂපයේ තිබෙන දේ තමයි මේ විග්‍රහ කරන්නේ. දැන්වත් තේරෙන්නේ නැහැ මේ සියලු සංස්කාරක ධර්මය නිත්‍යත් නෙමෙයි අනිත්‍යත් නෙමෙයි කියලා. සියලු සංස්කාරක ධර්මය නිත්‍යත් නොවේ අනිත්‍යත් නොවේ එහෙම කිව්වම මොකද කියන්නේ? බෑ බෑ වගේ නේ. දැන් මෙච්චර වෙලා වාසි කිව්ව අනිත්‍යයි කියන්නේ. දැන් මෙච්චර වෙලා මොකද කියන්නේ? ඒක තේරෙන්නේ නැහැ නේද? ඉමේන් සැරේ අනිත්‍ය නිත්‍ය වෙනවා. අනිත්‍යට ලොකු ඉමේජ් එකක්. හොඳ ෆ්‍රේම් එකක් හදනවා. අනිත්‍ය ස්වરૂපයක් කරගන්නවා. ආකාරයක් කරගන්නවා. හැඩයක් කරගන්නවා. ආන්නෙම හදාගෙන ඒ අනිත්‍ය තුල බෞද්ධියෝ එල්ලෙනවා. අනිත්‍ය අතහරින්න වෙනම බණක් කියන්න වෙනවා. අනිත්‍ය බරපතල නිත්‍ය බවට පත් කරගෙන තියෙනවා. දැන් කාලය හිටපන්කො. ඇසුනා ඇසුන පමණයි, දුටුවා දුටුව පමණයි, ආග්‍රහණය ආග්‍රහණය පමණයි, රසය රසය පමණයි, සිතුවිල්ල සිතුවිල්ල පමණයි. ඒ කිසිවක් තුල මම නැහැ, මගේ ආත්මය වෙනස් කිරීම ප්‍රබේධනයක් අවශ්‍ය නැහැ. අර හාමුදුර කෙනෙක්ගේ අර කතාව සෙන් කතාව, ඒක ලොකු බරපතල කතාවක්. ඒක ලස්සන හොඳ දෙයක් තියලා යනවා. මොකන්ද ඒ කතාව තේරුම? ඒ යථාභූතයේ ස්වභාවය ඒක පෙන්නලා තියෙනවා. ලොකුම ප්‍රශ්නේ මේ හාමුදුරුවන්ට එන ප්‍රශ්න තමයි මේ ගෑනු ප්‍රශ්න. මොකද හාමුදුරුවන් අසාද බදල නැහැ කියලා දන්නවනේ, ඒ නිසා ගෑනු කියලා වෙනවා. ඉතින් ඒ කාලේ අර හාමුදුරුවන්ට ආවේ ප්‍රශ්නයක් තමයි සෙන්කතාවේ ගැල්ලොමේකට අපි කම් වෙන්නේ ඉන්නකොට එයාට අල්ලන් ගහනකොට කාගලියක් ඕනේ බබා කියලා යනකොට කිව්වලු මේ අර කන්දේ පන්තලේ ඉන්න හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ වටේ ගමේම ගෞරවනීය හාමුදුරුවෝ නිසා හාමුදුරුවන්ට කිසි ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. හාමුදුරුවන්ට කිව්ව දන්න ගෝහන්දේ මේක ලොදු කියුත්ත මේ හමුනා වන්දරේ ළමයා බාර ගන්න කිව්වා. දැන් හාමුදුරුවා හොඳයි කියලා. ඉතින් ගැලම සද්දේ නැතුව ගියා ළමයා හම්බුනා. ළමයා හම්බුනා ගෙනල්ලා බාර දුන්නා. ඉතින් හාමුදුරුවෝ හොඳයි කියලා. කාලයක් ඉතින් ළමයා හොඳට හදා වඩාගෙන යනකොට කොහොමයි මව්පියෝ වයසට ගිහිල්ලා ඉන්නකොට දැන් අවසානේ මේ ළමයට ආයෙත් කර කසාදයක් සෙට් වුණා. එතුණාව අම්මලා එතකොට කැමති වුණා. කැමති වුණාම දැන් ඉතින් ඒ ළමයා ආයේ ඉල්ලුවා. ඉල්ලුවාම කිව්වලු මේ අපේ ළමයා හාමුදුරුවනේ, ඒ නිසා අපිට ආයේ දෙන්න කිව්වලු. කවුද තාත්තා කියලා අහුවා. මේ මදින්ගින් එක්ක කෙනා කිව්වලු. ඒ කියන්නේ ඉස්සර මාළුකාරය බලන්න හිටු. මාළුකාරය මේ මාළු කුරුණ ගම වෙන රාජකාරීකුත් කරගෙන ගිහිල්ලා. එතකොට මාළු කාරයෝ දැන් ඉන්නේ දැන් ආයෙ එනියන්න ළමයි. හාමුදුරුවෝ හොඳයි කියලා. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එච්චර දේවල් බරපතල දේවල් නේකට හොඳයි 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 කියලා භික්ෂුවකට ඉන්න පුළුවන් කියන එකේ අදහස් වෙන්නේ මොකක්ද? අපේ මනසේ ඇති වෙන සිතුවිල්ලක් එක්ක අපිට බැරිද? සිතිවිල්ලක් කියවන ඔබ හෙට මැරෙනවා කියලා. හොඳයි. හෙට ගොඩාක් වාඩ ධන සම්පතක් හම්බෙනවා කියලා. හොඳයි. හෙට ඔයාලට මේ තියෙන ඔක්කොම විනාශ වෙනවා, සියල්ල නැති වෙනවා, සුනාමියක් එනවා කියලා. හොඳයි. අනේ හාමුදුරනේ කොහොමද ඊටත් බබුවා තියන්නේ? ඔබට ඔක්කොටම හොඳයි කියන්නේ. ඒක තමයි තථාගතයන් ධර්මයේ තියෙන බලය. බෙදන්නටිකම අවබෝධයෙන් පූර්ණත්වය නොසෙල් වෙන බව පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඊතං මංගල මුත. මේ ඔක්කොටම හොඳයි කියන්න පුළුවන් කම තියෙන්න ඕන. ඒකත් හොඳයි. ඒක තමයි එහෙම තමයි මෙහෙම තමයි. එතකොට යාගේ ජීවිතේ හොඳයි කියන එක මිස නරක දෙයක් ඇත්තෙම නෑ නේද? බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්න දැසට අනේ මට අද ගහක් මුල ඉන්න සිද්ධ වුණා කියලා හිතන්නේ. ඒකත් හොඳයි. ඔබත් හිතන්න පුළුවන් රජමාලිගේ දානයක් හම්බ වුණා අනේ අදන යෝග හරි කියලානේ. ඒකත් හොඳයි. ධර්මයේ මුළු ලෝකෙම පිළිගන්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, බොහොම පිළිගන්නවා. ඒකත් හොඳයි. අන්න ඔබ වහන්සේගේ ධර්මයේ බලු බල්ලෙකුට ගණන් ගන්න නැහැ, ඔක්කොම පිළිම කඩනවා, විනාශ කරනවා. ඔබ වහන්සේ විකුණගෙන කනවා විතරයි ඔබ වහන්සේගේ ධර්මයට කිසිම සේවාවක් කරන්නේ නැහැ. ඔබ වහන්සේගේ ඉල ඇටද අරවද මේවද කටුද බොදු ඇටද දත්ද ඇටමත් නහරද පෙන්න පෙන්න ගහන්ට හොඳට ගරනවා විතරයි ඔබ වහන්සේට කිසිම සේවාවක් කරන්නේ. ඒකත් හොඳයි. අනේ මම වෙනුවෙන් කවුරු හරි කාලේ බිය ජීවත් වෙනවා නේද කියලා සතුටු වෙනවා බුදු කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඒක ඉස්සෙල්ලා මම මගේ ඇටකටු ටික විකුණන් කනවා කියලා නඩු දාන්න උන්වහන්සේ ඒ හරි විදියට ඇවිල්ලා. උන්වහන්සේ කියන්නේ ඒක තමයි. දැන් අපි කියලා නැහැ අපේ පොත් මුද්‍රණය කරලා බෙදා දීම අරව මේවා සම්පූර්ණ තහනම් කියලා අපි ගහන්නේ. කවුරු හරි මුද්‍රණය කරලා බෙදලා මුදලට හරි නිකන් හරි විකුණන ඒක තමයි. ඒක මිනිස්සේ දවසක් කියමු මම මේක ෆොටෝ කොපි ගාලා මේ කීයකට හරි දුන්නට කමන්නේ නැහැ මම කොහොමයි ඒක තමයි කමන්නේ දුපන් මිනිස්සේ කාර් ජීවත් වෙනවා දහම් පත්‍රිකාවේ කටි කෝල් ගන්නා ඔබ වහන්සේ කීයටද මෙයාට මේක උගන්වන්න දෙන්නේ කියලා මම කොහොම මාසාලියෝ දීලා නැව දුපන් මිනිස්සේ කියා ඒක කරගන්න ඒ මිනිස්සේගේ පැවැත්මට ලෙඩ රෝග වලට බේද ගන්න ඒක තමයි ඒ ලෝකෙ හැටි. සායි බාබගේ තියෙන අලු ටිකයි, සායි බාබගේ තියෙන පොඩි පොඩි දේවල් ටිකයි නෝ මිනිස්සුත් ලෝකෙ ජීවත් වෙනවා. ඒක තමයි. අනිත් සාස්ත්‍රවල තිබුණ කරේ නේද? ඒක තමයි. මොනවද හොඳ නැත්තේ? හොයන කරන ඇස් පරණ කාම් පරණාස පරණීව පරණ ශරීර පරණ පංච උපාදානස්කන්ධය පරණ උපාදානස්කන්ධයද අලුත් උපාදානස්කන්ධය ඔබ දීලා ගන්න ඔය පරණ උපාදානස්කන්ධය ඔබ නිදහසේ ඔබට මේ හරක කියලා බලනකොට ඔබ අකමැතිද? අකමැති අය අතොස්සන බලන්න. එක්කෙනෙක් ඉන්නවා, මැද එක්කෙනෙක් ඉන්නවා. තව දැන් බලන්න හද එක්කෙනෙක් ඉන්නේ මහත්තයෙක් ඉන්නවා. හරි. තව හරි එයාට මේ හරක කියලා බලන්න අකමැති. හරි ඒගොල්ලොන්ට ඇරෙන්න මම අනිත් අය ඔක්කොටම කියනවා. තොපේ මෙහා අපේ ඉඳලා තමයි. තොවිල් මීහරක ගෙවුවාම රිදෙන්නේ නේද? ඒයි අනිත් අයද කිව්වේ. දැන් අද උසපුවා ඒ කාලේ ඉඳපන්. උඹේ නමට එන්නේ නැති ලියුම් උඹ කඩනවද? අරන්නේ නේද? විතර නම් මේ වැල් දිලා හරිගෙන නමකට ආපු ලුම්මක් කල්මක් කර බොක්ස් එකකට දාලා ගිහලා තිබුණත් අපි ඊට පහු වෙන පීඑන්ට එක දෙනවා. අපි කඩන්නේ නැහැ අපිට අදාළ නැහැ. ඉතින් ඔබ මීහරකෙක් නෙමෙයි නะ. ඔබ බල්ලෙක් නෙමෙයි නะ. ඔබ බැල්ලෙක් නෙමෙයි නะ. ඔබ මේ කලගැද්දෙක් නෙමෙයි නะ. ඇයි තරහ යන්නේ නේද? ඇයි කෝසෙක් නෙමෙයි නะ. ඒක පොඩි කාලේදී මට ඉස්කෝලේ යන කාලේදී ප්‍රශ්නයක් ඇති වෙලා මට ඒකට විසඳුම හම්බුණා. මේ නමක් කියන්න පටන් ගත්තා. ඒ නමක් කියන්න පටන් ගත්තම ඒකට කේන්ති ගන්න ඒ නම කියන වැඩි වෙනවා. ඉතින් මට උපායක් කියලා දුන්නා මේ ඔතන කේන්ති ගන්න නැතුව ගණන් ගන්න නැතුව ඉන්න කියලා. කට්ටියක් මැද කිව්වත් මට කිව්වේ නෑ ඔය නිකන් යන ගන්න. ඒකට කට්ටිය හිතාගන්න බෑ කාටද කිව්වේ කියලා. ඒ උපය මාර්ගයෙන් ඒ විදිහට බේරුණා. ඒ වගේ අපි ඇයි අපිට අදාළ දේවල් අපි බාරගන්නේ? අදාළ නැති දෙයකට ඔබට යම් කිසි කෙනෙක් දොස් නගනවා නම් ඔබට ඒක තියෙනවා බලන්න. සද්ධර්මයේ බිනක් ලෝකයට දේශනා නොකරන මුදු මහණු සද්ධර්මයේ දේශනා කරන අර යම් කිසි බොහොම අමාරුවෙන් කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව නැගී ඉඳලා මේ ලෝකයේ සමාජයේ සද්ධර්මයේ මෙහෙවරක් කරනකොට ඒ අයට බලපෑම් කරන කොහෙද කරන්නේ මොන රටේද ඉතියෝපියාවේ ඉතියෝපියාවේ තට්ටගාපු අය ඉන්නෝ මේ මහන වෙච්ච මුදු මහන ඉන්නෝ ප්‍රධාන මුදු මහන බණක් කියන මොකක් හරි බණක් සේවයක් කරන අයට තාංචි දානවා අර පඩිකම් පුරවපු කකා කරන සෙට් එක ඔක්කොම කියන්නේ කියන්නේ සමහර අය අඩි ගහලා බණක් කියලා කෙනා එහෙම අර කරන අය ඉන්නෝ උන් ඉක්මනින්ම අවීච මහා නරගයට ඵලයක් කියලා